හොඳයි පින්වතුනි. නිවන සාක්ෂාත් කර ගැනීම කියන මාතෘකාව පින්වතුනි හරි වැදගත්. ඊට වඩා වැදගත් නිවන සාක්ෂාත් කරගන්න නැති වුණාම මොකද වෙන්නේ කියන එක. මේ දේවල් ගැන උනන්දුවෙන් ඔබ කටයුතු කරන නිසා පින්වතුනි ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවා සෙනසුරාදා බදාදා මේ ස්ථානයට ඇවිදෙලා සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධ වෙලා මේ කරුණු කාරණා ආදී හොයලා බලන්න. ඒ කියන්නේ පින්වතුනි ඔබ පළවෙනි විභාගයෙන් සමත්. ඒ කියන්නේ ඔබට දැනিলা තියෙනවා පින්වතුනි ඔබ නිවන් දැකිය යුතු බව. කොහොමද කියලා සමහරට දන්නේ නැතුව ඇති පින්විතේ නමුත් ඔබ නිවන් දකින්න ඕනේ කියලා හැඟීමක් ඇවිදilla ඇති. මේක තමයි පින්විතේ අංකයකට අවශ්‍ය වෙන්නේ. හැබැයි ඔතනදී තව ප්‍රශ්නයක් තියෙනවා පින්විතේ ඔබ නිවන් දකින්න ඕනේ කියලා හැඟීමක් ආවට ඒ හැඟීම ඇවිදilla තියෙන්නේ ඇයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ පින්විතේ නැත්තම් නැවත ඔබ පරදිනවා. ඇයි එහෙම හැඟීමක් ආවේ කියලා. ඇයි නිවන් දකින්න ඕනේ කියලා හිතුනේ කියලා. සමහර වෙලාවට පිළිගන්න නිවන් දකින්න ඕනේ කියලා හිතුනේ මං කියන හින්දා වෙන්නේ නැද්ද? ආවදරෝ කියනවා කියනවා කියන ඉවරයක් නැහැ මේ දුකයි මේක දුකයි මේක දුකයි මේක දුකයි කීකිය. සතර අපාය යන්න වෙනවා කීකිය කියනවා. ඒක ඉඳන් කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. සමහරට එහෙම හැඟීමකට එන්න පුළුවන්. නමුත් පින්විතනේ ඔබ මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා කියන කටයුත්තේ නීලෙලා ඉන්න ඕනේ පින්විතනේ. ඔබ විසින්ම අවබෝධ කරගත් යම් කරුණක් නිසා ඒක මං කියනවට කළ වැඩක් නෑ. මේ නිවන යන්න ඕනේ පින්විතනේ හරියට ගහක් වගේ වැලක් වගේ නිවන් දකින්න බෑ. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔබට සද්ධාව පිටලා තියෙන පින්විතනේ යම් කෙනෙක් නිසා නම් යම් වැඩපිළිවෙලක් නිසා නම් ඒ කියන්නේ පින්විතනේ ඔබ ඒ කාන්තෙන්ම වැලක් ඔබට ඒක තුල සාර්ථක වෙන්න බෑ. තව ටික දවසයි ඔබ ඔහම ඉන්නේ. ධර්ම අවබෝධයෙන්ම ඕනේ පින්වතුනි දවසක ඔබ තථාගතයන් වහන්සේ කවුද කියලා දැනගන්න ඕනේ. නැතුව පින්වතුනි කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් හෝ වේවා ගිහි මහත්තයෙක් හෝ වේවා කවුරු හරි කමක් නැහැ. තථාගතයන් වහන්සේ මෙන්න මේ ආකාරයි තථාගතයන් වහන්සේගේ ගුණ මෙන්න මේ ආකාරයි ආදී වශයෙන් ඔබට කිව්වයි කියලා. ඒතුව ඔබ පත් වෙනවනම් යම් සද්ධාවකට පින්විතනේ ඒක සද්ධාව නෙමෙයි. ඒකට කියන්නේ භක්තිය කියලා. ඒක තුලින් කවර කවදාකවත් පින්විතනේ ඔබට මේ නිවන් මඟ සකස් කරගන්න බෑ. එහෙනම් ඔබ නිවන සාක්ෂාත් කරනවා නම් පින්විතනේ ඔබ ගහක් වගේ ඉන්න ඕනේ. ගහක ස්වභාවය තමයි පින්විතනේ කිසිම දෙයක ආධාරයක් නැතුව තනියෙන් නැගී හිටලා තියෙනවා. එහෙනම් ඔබගේ නිවන් මඟ ගහක් වෙන්න ඕනේ. කිසිම දෙයක ආධාරයක් නැතුව ඔබ තනියෙන් නැගී සිටින්න ඕනේ. එකම ආධාරය ගන්න පුළුවන් පින්විතනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ ත්‍රි සද්ධර්මය. ඔච්චරයි. හැබැයි ගහ කෙලින් තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාත් නෙමෙයි. ගහ කෙලින් තියෙන්නේ ත්‍රි සද්ධර්මය නිසාත් නෙමෙයි. ත්‍රි සද්ධර්මය කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඔය දෙක එකතු කරගෙන. ඒ කියන්නේ වතුරයි කෝරයි දෙක එකතු කරගෙන පින්විතනේ ගහ වැඩෙන්න ඕනේ. හැබැයි ඒ ගහ වැඩනකොට පින්විතනේ ඒ ගහ දැන් ගෙලින් හිටලා තියෙන්නේ. ගහ වැවෙන්නේ. අර දෙක ප්‍රත්‍යයෙන් වුණාට ගහ ගෙලින් හිටිලා තියෙන්නේ ඒ දෙක නිසා නෙමෙයි. ඒ කියන්නේ ගහේ මුල් වලට සිද්ධ වෙනවා පින්විතනේ අර කියපු දෙකේ පෝෂණය උරාගෙන සාරය උරාගෙන හොඳට බදලා අල්ලන්න. ඒක ගහ විසින්මයි කරන්නේ පින්විතනේ. ඒක වතුර විසින් කරන එකක් නෙමෙයි. ඒක පෝර විසින් කරන එකක් නෙමෙයි. එහෙනම් ඔබ ධර්ම අවබෝධයට පත් වෙන්න ඕනේ. ඔබ ධර්ම අවබෝධයට පත් වෙලා තමයි පින්විතනේ ඊළඟට ඉදිරි වැඩ කටයුතු ටික කෙරෙන්න ඕනේ. එහෙම නැත්නම් පින්විතනේ වෙන්නේ මොකද්ද? කවුරු හරි දේශනා කරන ස්වාමින් වහන්සේගේ දේශනා රටාවට නැත්නම් ඒ දේශනා කරන ඒ කියන දේවල් වලට ඔබට හිතෙනවා පින්විතනේ ඔබට ධර්ම තේරුණායි ඔබට නිවන් දකින්න ඕනේ කියලා. ඊළඟ නිවන් දකින්න ඕනේ කියලා පිංගිතු ඔබ කටයුතු කරගෙන යනවා. එතකොට දැන් ඔබට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පීඩලා තියෙනවා. මොකද? අර කියන බණ නිසා. ටික දවසක් යනකොට පිංගිතු මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. ඊට පස්සේ පිංගිතු ඔබ අන්ධ භූතත්වයට පත් වෙනවා. ඔබට හිතා ගන්න බැරිනවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ පිංගිතු ඔබ නැවතත් අර කියපු භූතක් ජන තත්ත්වයටම වැටෙනවා. එනවා ඔබ මේ වෙලාවෙ ඉඳලා තියෙන පිණිතුනි වැලක් වගේ මිසක් ගහක් වගේ නෙමෙයි. ඒ කියන්නේ තව කෙනෙක්ගේ ආශ්‍රයෙන් තමයි පිණිතුනි ඔබ ගොඩ නැගිලා තියෙන්නේ. නමුත් තථාගත ධර්මයේ සඳහන් වෙන ක්‍රමේ නම් පිණිතුනි තව කෙනෙක්ගේ ආශ්‍රයක් නැතුව තමන්ම අවබෝධ කරගෙන මේ ගමන යන්න ඕනේ. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න පිණිතුනි මේ ඔබට නිවන් දකින්න ඕනේ කියලා හිතිච්ච එක ඔබ විසින්ම අවබෝධ කරගත් කාරණාවක් නිසා සිද්ධ වුණා කියන එක දැනගන්න. ඒකට පිණිතුනි කල්යාණ මිත්‍රයා සහ ශ්‍රී සද්ධර්මය ප්‍රත්‍ය වුණා විතරයි. කල්යාණ මිත්‍රයා සහ ශ්‍රී සද්ධර්මයේ ප්‍රත්‍ය වුණා විතරයි. හොඳට මතක තියාගන්න. එහෙම නැතුව පින්වතුනි ශ්‍රී සද්ධර්මය නිසාවත් කල්යාණ මිත්‍රයා නිසාවත් අනිකුත් හේතුවක් නිසාවත් ඔබ මේ නිවන් දකින්න ආවා කියන ගම නාම නම් පින්වතුනි තාම ඔබ හරි තැනට අවිලා නැහැ. ඒ කියන්නේ ඔබ තාම දුක්ඛාර සත්‍ය දැකගෙන නැහැ පින්වතුනි. එරෝ මෙතනට ඇවිදilla දුක්ඛාර සත්‍ය වනේ පිංගුතුනි මුලින්ම දකින්න. දුක විඳලා ආපු ඔබට දුක්ඛාර සත්‍ය කියන එක මුලින් දැනගන්න වෙනවා. මේ දුක්ඛාර සත්‍ය කියන වැටහිම වැටහුණා නම් පිංගුතුනි එතනින් එහාට ඔබ කරන දේවල් සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් බලන්න පිංගුතුනි ඔබගේ ජීවිතවල ඔය කරගෙන යන ටික කරගෙන යන කියලා මං කවදාවත් කිව්වේ නැහැ නේ ඔබට. නැවත ඔබ කරගෙන යනවනේ දිගින් දිගට. එහෙනම් මං කියන හින්දා නෙමෙයි මේ ටික කරන්නේ. දැන් අද උදේට කෑවේ මං කියපු හින්දා. නෑ. වැසිකිලි ගියෙන් මං කියපු හින්දා. ඒත් නෑ. ළමයින් කොහෙට කොට හරි ගිහිල්ලා දාලාවේ මං කියපෙන්ද? ඒත් නෑ. ඔය එකක්වත් මං කියපෙන්ද කරපු එක නෙමෙයි. ඒ හැම එකක්ම බින්දේ ඔබගේ ස්වකීය වූ ඥානයට අවබෝධ වුණා. ළමයි ටික ගෙදර දාලා ගියොත් එහෙම උන් මොනව කරගනියි දන්නේ නෑ. ඒක නිසා ටිකක් යමක් කමක් දන්න මිනිස්සෙක් ගාව දාලා යන්න ඕන කියලා ගෙදර ගිහිල්ලා මල්ලිට ගිහිල්ලා කිව්වා මල්ලි පොඩ්ඩ ළමයි දෙන්නක් බලා ගන්න. මම බර බන් ටික අහලා එන්න. ඔය ආකාරයෙන් බින්දේ ඔබ කටයුතු කරනවා. එන ඔබ රසකීය ඥානයක් තියෙනවා. ඒ කියන්නේ රසකීය ඥානයෙන් විමසලා බලලා ඔබ කටයුතු කරනවා. ආන්ගේ ඥානය තමයි අවදි කරගන්න ඕනේ. ඒක මේ නිවන සම්බන්ධවයි. ඒ කියන්නේ ඔබට වැටහෙන්න ඕනේ පිංගුතුනි. මම මේ දේ කළ යුතුයි දැන් කියලා. නමුත් මම ඔබට කියනවා පිංගුතුනි මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න, මේ දේ කරන්න කියලා. ඔබට කියනවා වහ වහ නිවන සාක්ෂාත් කරගන්න මොනවද ඔය කරන්න කියලා අහනවා. ඒ අහන්නේ පිංගුතුනි. ඔබ තුලින් මේක ඔබට හිතවන්න ඕන නිසා විතරයි. මිසක් මං කියන නිසා පින්විතින ඔබ මේක කළ වැඩක් නැහැ. මේ කෙරෙන්නේ නැහැ පින්විතින. මං කියන නිසා නම් කරන්නේ කෙරෙන්නේ නැහැ. ඒක නිසා ධර්මාවබෝධයට අංක එක දෙන්න ඕනේ පින්විතින. දැන් කවුරු ගෞරවයෙන් බනහන්න ඕනේ? මං කෙරෙහි. මං කෙරෙහි ගෞරවයෙන් බනහන්න ඕනේ නැහැ පින්විතින. දැන් මෙතන ඉන්නේ කවුරු? ඒ කියන්නේ ගල් මුල වලින් ගහන්න කියලා නෙමෙයි. යම් ගරුත්වයක් තියාගන්න පිංගුතුනි අප්‍රමාණ ගරුත්වයකින් බනවන්නේ එහෙම එකක් නැහැ. ඒ ගෞරවය කියන එක පිංගුතුනි තමන් තුළ හට ගන්න ඕන එකක් මිසක් ඒක ආරූඪ කරගෙන අහන්න ඕන එකක් නෙමෙයි. ධර්මයේ ගරුත්වයක් දක්වන්න නම් පිංගුතුනි ඔබ ධර්මයේ මොකද්ද කියලා දැනගෙන ඉන්න ඕකොටම කලින්. තථාගතයන් වහන්සේගේ සමයේ ධර්ම ගරුත්වයෙන් බණ ඇහුවේ නැහැ මිනිස්සු. හරිද වැරදිද කියලා බලන්නයි බණ ඇහුවේ. දැන් මම මේකෙන් කියන්නේ නැහැ පිංගුතුනි ධර්ම ගරුත්වයෙන් නැති කරගන්න කියලා. මේක නැති කරගත්තොත් එහෙමද? පිටින් යන ඊට පස්සේ මේක. නමුත් අපි ඉස්කෝලේට ගියාට පස්සේ මේ වෙනදී ඉස්කෝලේ ටීචර් උගන්වනවා ඉතිහාසය පාඩම. නැත්නම් විද්‍යාව පාඩම. ඔය විද්‍යාවට වැඳ වැඳ ඉගෙන ගන්න. හොඳට කල්පනා කළා නම් විද්‍යාවට වඳිනවද ඔබ? විද්‍යාවට වඳින ගාතාවක් හදලා විද්‍යාවට වඳිනවද? එහෙම කරන්නේ නැහැ. මෙතනට අවශ්‍ය වෙන්නේ පිළිගනු විමර්ශනශීලී මනසක්. සමහර වෙලාවට අධික ශ්‍රද්ධාව හේවත් අන්ධ භක්තිය. ශ්‍රද්ධාව කියන එක පිංගුතනේ මේ ශාසනයේ තියෙන වචනයක් මිසක් ඒක මේ ශාසනයෙන් පිට තියෙන එකක් නෙමෙයි. පුදක් ජන ගෝත්‍රයේ කවදාක ශ්‍රද්ධාව කියන එක අයිති නැහැ. අන්ධ ශ්‍රද්ධාව තමයි එහෙනම් අයිති වෙන්නේ. ඒක මම ඔබට අද ඔප්පු කළාම පෙන්වන්නම් තථාගත වචන වලින්ම. සමහරවිට අන්ධ භක්තිය තියෙන කෙනාට පින්විතින විමර්ශනය කරන්න බැරුව යනවා. මොකද යාට හිතෙන්න පටන් ගන්න මම මේක විමර්ශනය කරන මේ අම්මෝ එහෙම හොඳ නැහැ මේ මෙහෙම කළොත් එහෙම ආරෝපවද වෙනවා අම්මෝ ධර්මයෙන් නිග්‍රහ වෙනවා බෑ බෑ මේ කියන එක කොහොමද දරා ගන්න ඕනේ ඉතින් කියන එක කොහොමද දරා ගන්න ඕන අපින්ද නිච්ච සුඛ අත්ථ සුඛ කිව්වහමත් දරා ගන්න ඕන නම් අනිච්ච දුක්ඛ අනත් සුඛ කිව්වහමත් දරා ගන්න ඕන අන්තිමට බණ කියලා දෙන්නේ බූරුව රැලකටනේ ඒක නිසා කවර කවදාකද මේ කියන දේවල් කියන හැටියට ගන්න සූදානම් වෙන්න එපා එහෙම ගත්තොත් ඔබ පරදිනවා අපින්ද තේරුමක් නැහැ මේ වැඩේ මගෙත් කාලේ නාස්ති කරනවා ඔබෙත් කාලේ නාස්ති වෙනවා ඔබ එහෙයි 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 කියලා මෙතන ඉනකිල්ල යනවා මමත් ආ බොහොම හොඳයි ඔක්කොම එහෙයි කිව්වනේ දැන් ඉන්නේ හොඳ තේරිලා නී කියලා ඉන්නවා ඉතින් ටික දවසක් යනකොට බලාගත්තා කි ඔබට කොච්චර තේරුණාද කියලා මම ගොඩාක් දැකලා තියෙනවා අපි මෙතන මේ ගිහියත් නම් ඉතින් එක ස්වභාවයක් තියෙනවා මෙතනින් බණ ටිකක් අහන ඉතින් තව තැනකට යනවා කාලයකට පස්සේ ඔබ අතින් වෙන එකක් නැහැ සමහර විට තවදනකට ගිහින් ඉඳලා එතන මෙතන බර ටික අහලා කියනවා ඒකනේ දැන්නේ තේරෙන්නේ මේක මේ දැන් තමයි තේරෙන්නේ. ඊට එතන තව කාලයක් ඉඳලා පින්විතින් අහිගුණ්ඩ කරල්ල වගේ තවදනකට යනවා. තවදනකට ගිහිල්ලා එතනින් බර ටිකක් අහලා කියනවා මේ දැන්නේ තේරෙන්නේ. ඒ කියන්නේ ওই මිනිස්සුන්ට මේ විදිහට කවදාවත් ඔක තේරෙන්නේ නැහැ. කවදාවත්ම තේරෙන්නේ නැහැ. ඒක මට ඉරහඳ වගේ විශ්වාසයි. මොකද හේතුව පින්විතින් මේ මිනිස්සු බණ අහන විදිහ දන්නේ නැහැ. එහෙනම් මම ඔබට කියන්නේ සිංහදෙනි මොකද මේ මෙතනදි විතරක් අනිත් තැනකට ගියාට පස්සේ සිංහදෙනි ඔබ ධන ගාගෙන බඩ ගාගෙන යන්න එතන ගිහිල්ලා පෙරලි පෙරලි වනහන්න වැඳ වැඳගෙන පෙරලෙන්න මොකද සිංහදෙනි ගොඩක් දේශනාවල සිංහදෙනි එහෙම විමර්ශනය කරන්න දෙයක් නැහැ බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කළා අනේ සාදු 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 කියලා වට 10 මේ පැතර පෙරලෙන්න ඉතින් බෝධිසත්වයන් වහන්සේ මෙහෙමත් කළා ගොම ආයි සාදු 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 කියලා අනිත් පැත්තට වඩ 10ක් පෙරලේ. එහෙම කර කර බණහන් ඒක ප්‍රශ්නයක් නෑ නේද? ඒක අධික අන්ධ භක්තියෝ අධික ශ්‍රද්ධාව ඕන එකක් තියන බණහන්. නමුත් මම ඔබට කියන්නේ පින්වදෙනි මේ දහම් කාරණා මම ඔබට කියද්දි පින්වදෙනි මම මේව ඔබට කියන්නේ ඔබගේ ජීවිත හදා ගන්න නෙමෙයි ජීවිත නසා ගන්න. ආයි නම් එන්නේ නැද්ද බණහන්? පුතක් යන යට මේක තේරෙන්නේ නැහැ මේ පොඩි කෑල්ල කට් කරලා විලා දාන බුලම් පේනව නේද මේ සීද විනාස ගන්න මේ උන්නේ බණ කියන්නේ කියලා අන්ධ භූතයින් වෙංගද අන්ධ බාල පුතක් යන පිරිස්නේ ඉන්නේ ඒකට තේරෙන්නේ නැහැ මේ කියන්නේ මම ඔබ බලන්න උත්සාහ කරන්නේ මේක තේරුම් ගන්න එහෙනම් මම ඔබගේ ජීවිත හදා ගන්න බණ කියන නෙමෙයි කවුරු හරි ජීවිතය හදා ගන්නවා නම් මේක තමයි වැරදි තැනකට ඇදලා තියෙන්නේ මම මෙතන දහම් දසන්නේ සිංහල ජීවිත නසා ගන්න. يعني ජීවිත කියලා විඳින ස්වභාවයක් තියෙනවා නම් මේ දින ඔන්නෝක නැති කර ගන්න. එහෙනම් ඒක නැති කර ගන්න නම් පින්වදිනේ ඔබ ඔබගේම වූ සකීය වූ ඥාණයෙන් මේක අවබෝධ කර ගන්න ඕනේ. ඒක හරියට පින්වදිනේ 100% ක විතර නැත්නම් 105% ක විතර සම්මා සම්බුද්ධත්වයක්. මේ දහම තමන් තුළින් දැක ගන්න ඕනේ. තමන්ගේ අත්දැකීම් තුළින් තමන් විමර්ශනය කර කර බලන්න ඕනේ. අන්න එහෙම තමයි පින්වදිනේ මේ දහම ඉස්සර අවශෝෂණය කරගන්නේ. එහෙම නැතුව පින්වදින එහෙයි කියලා ගත්ත ගමන් ඔබ පරදිනවා. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න දහම් ගරුත්වයයි ඔක්කොම පැත්තකින් තියලා ඉවරලා පින්වදින තර්ක කර කර තර්ක කර කර මේක අවබෝධයට ගන්න. අන්න ඒ අවබෝධයට පත් වුණාට පස්සේ පින්වදින ඔබ මං කියපු නිසා නෙමෙයි. මම ප්‍රතිපත්ති පුරුණු නිසා නෙමෙයි. ඔබට තේරුණේ දහම. ඔබගේ ජීවිතය තුළින් මේක විමසලා බලනකොට ඔබට හොඳටම තේරුණා මම මේ කරගෙන ආපු වැඩපිළිවෙල කිසිම තේරුමක් නැහැ කියලා. ඒක කොච්චර කළත් මේ කිනු ලොකුම ප්‍රශ්නෙට විසඳුමක් ගන්න බෑ කියලා. මොකද මේකෙන් ප්‍රශ්නේ දැක ගන්න ඕනේ ප්‍රශ්නෙට හේතුව දැක ගන්න ඕනේ හේතුව නැසන කලින් ප්‍රශ්නේ නැතිවෙන බව දැන ගන්න ඕනේ. ඒකට මාර්ගයක් තියෙනවා නම් අන්න ඒක දැන ගන්න ඕනේ ඒක පුරන්න ඕනේ. ඕක තමයි ක්‍රමය. ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න තියෙන ක්‍රමය ඕක. ඉස්සෙල්ලා ප්‍රශ්නේ දැන ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙට හේතුව දැනගන්න ඕනේ. එතකොට දැනෙන්න පටන් ගන්නවා පිංගුද එහෙනම් හේතු රසන කලි ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කියලා. එහෙනම් අන්න ඒකට තියෙන මාර්ගය මොකද්ද කියලා හොයලා ඒක කරනවා. එහෙනම් පිංගුදනේ ඔබ මෙතෙන්ට ඇදෙන මුලින්ම ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නේ නැතුව එකකටවත් අත ගන්න බෑ. එහෙනම් උත්සාහ කරන්න ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න වැඳගෙන බෑ පිංගුදනේ. ප්‍රශ්නේ මොකද්ද කියලා දැනගන්න හිඳින ඔබ කරන්න ඕනේ මොකද්ද? හොඳට විමර්ශනය කරන්න ඕනේ මේ දහම. ඔබ විමර්ශනය කරනවා නම් ඔබට නිින්ද යන්නේ නැහැ. ඔබට නිින්ද යන ප්‍රධාන හේතුව තමයි ඔබ දහම විමර්ශනය කරන්නේ. ඔබ ඔහේ ඇහෙන්න ඇරලා නිකන් ඉන්නවා. එක්ක ඔබට විමර්ශනය කරන්න ශක්තිය නැත්තම් ඔබ නිදිමරලා ඉන්නේ. එහෙමත් එකක් වෙන්න පුළුවන්. එකේ දෙකේ ඉඳලා එන අයත් ඇතිනේ. තව නිදිමරලා ඉන්නේ සමහර ලාටි තව නිින්ද යන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. විමර්ශනය කරනවා නම් පිඟුදිනේ ඔබට නිින්ද යන්නේ. ඔබ හොඳ අවධානයෙන් අහගෙන ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? ඊළඟ එකත් එක්කම තර්ක කරන්න ඕනේ දැන්. ඊළඟට එන කරුණත් එක්ක. ඒක කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න විදිහක් නැහැ නේ. මොකද හේතුව මගේ ජීවිතේ මෙහෙම එකක් වුණා. එතකොට මට මෙහෙම හරි මෙහෙම වුණානේ. ඒක තමයි මෙහෙම. ඔය Tamanට වැටෙන්න පටන් ගන්නවා මෙන්. එතකොට තමයි මේ දහම ඇතුළට කිඳා බහින්නේ ඔබගේ. මේ දහම ඇතුළට කිඳා බැස්සට පස්සේ පිඟුදිනේ ඔබට දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධ වෙනවා. දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙච්ච ගමන් පිංගුතේ දුක්ඛ සමුදය අවබෝධ වෙනවා. දුක්ඛ සමුදය අවබෝධ වෙච්ච ගමන් දුක්ඛ නිරෝධය මොකද්ද කියලා තේරෙන්න ගන්නවා. දුක්ඛ නිරෝධය තේරිච්ච ගමන් පිංගුතේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවක් තියෙනවා තේරෙන්න ගන්නවා. ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව මෙච්චර කල මං කරපු එක නෙමෙයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මොකද මට අදයි දුක්ඛාරි සත්‍ය අවබෝධුනේ. එහෙනම් මං මෙච්චර කල් කළා තියෙන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව නෙමෙයි කියලා. ඒකට වෙනස් වූ මගක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඔන්න ඔය ටික ඔක්කොම තේරුම් ගත්තට පස්සේ පින්විතනි ඔන්න ඔබ කෙලින් වැවිච්ච ගහක් බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ පින්විතනි? ඔබට තථාගතයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් හට ගන්නවා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා පින්විතනි. ශ්‍රද්ධාව කියලා කිව්වේ ඒකට. තථාගතයන් වහන්සේ කෙරෙහි ඔන්න විශ්වාසයක් හටගත්තා. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා පින්විතනි. ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි විශ්වාසයක් හට ගන්නවා. ඕන් ඔය ටික හටගත්ත ගමන් පින්විතනි දැන් ඔබ තනියෙන් නැගී සිටින ගහක්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ පින්විතනි? මුළු ලෝකෙමයි විරුද්ධ වෙනවා. මුළු ලෝකෙමයි ඇවිදලා කියනවා ඔය බුදුහාඳුරෝ කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. බුදුහාඳුරෝ බුදු වෙලා නැහැ. ඔය ඔක්කොම මිත්‍යා කතා. ඔය පුරා වෘතයක් ඔය එන්නේ. ඔබට බණ කියපු හාමුදුරුව පිළි අරගෙන පුරා වෘතයක් මේක කියලා. එතකොට දැන් බණ කියපු හාමුදුරුවට එනං එතිල හිටියේ පිංගුදුනේ දැන් ඔබ මොකද්ද කරන්නේ? ඒක තමයි ඒක තමයි. නෑ. මේ එහෙම පුරා වෘතයක් මේ නිවන කියලා එකක් නෑ බොරු කතාවක්. දැන් මොකද වෙන්නේ? පිංගුදනේ ඔබට මේක අවබෝධ වුණා නම් අවබෝධ වුණා නේ පිංගුතනි. ඉතින් ඒකයි අමුතුවෙන් කියන දෙයක් තියෙනවා. දෙවරක් පහ කීයද? 10 බාන ඔක්කොම බුද්ධිමත්. දෙවර චක්‍රේ දන්නවනේ. දෙවරක් පහ 10යි. මොකද පිංගුතනි ඔබට ඒක ප්‍රත්‍යක්ෂයි නේද? දැන් දෙවරක් පහ 10 කියලා. දැන් ඔබට උගන්වපු ගුරුවරයාම ඇවිදලා කියනවා මට එදා වැරදුනා. දෙවරක් පහ 10 නෙමෙයි දෙවරක් පහ 12යි. දැන් ඔබ පිළිගන්නවද? නමුත් එදා ඔබේ ගුරුවරයා කිව්වා නම් එහෙම පුතා වාම එක පාඩම් කරගන්න. දෙවරක් පහ 10යි දෙවරක් පහ 10යි දෙවරක් පහ 10යි දෙවරක් පහ 10යි. ඔබට තර්කානුකූල න්‍යායකින් අවබෝධ වුණේ නැත්නම් දෙවරක් පහ 10යි කියලා පිඟුදුනි. ගුරුවරයා කිව්ව එක නම් ඔබ දරාගෙන ආවේ. පස්සේ දවසේ ගුරුවරයා ලෙකුවාම පුතා දෙවරක් පහ 10යි නෙමෙයි දෙවරක් පහ 12යි. ඒක දැන් මතක තියාගන්න කියලා ඔබ මොකද කරන්නේ? දැන් ඒක මතක තියාගන්න. ඒ කියන්නේ සිංහසලි ගුරුවරයා වෙනස් වෙද්දී ඔබත් වෙනස් වෙනවා. එතකොට ඔබ නිකන් ප්‍රස්ථාරයක් වගේ. X අක්ෂය වෙනස් වෙද්දී Y අක්ෂයත්මක් වෙනවද? වෙනස් වෙනවා. එතකොට ඔබට නිශ්චිත හැඩයක් නැහැ. X අක්ෂය ටික වේගෙන් ගියා නම් Y අක්ෂය ටික වේගෙන් ගිහිල්ලා ඔන්න. ඒක එහෙම වෙන්න බෑ. නිවන් මඟ කියලා කියන්නේ සිංහසලි. X අක්ෂයට මොනවා වුණත් Y අක්ෂය කෙලින් ඉන්නවනේ. ඒ කියන්නේ y අක්ෂය කියන එක x අක්ෂයෙන් සායත්තයි. y අක්ෂය කියන එක සියලුම දේවල් වලින් සායත්තයි. ඔන්න ඕකට තමයි පිළිගන්නේ නිවන් මාගේ ආරම්භය කියන්නේ. ඕකට තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ආයි මාර සේනාවට ඇවිදින්නවත් පිළිගන්නේ ඔබ වෙනස් කරන්න බෑ. මොකද ඔබට අවබෝධ වුණා දෙයක්. ඒ අවබෝධ උනේ ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් උනා. තමන්ගේ ජීවිත ඇසුරෙන් තමන්ගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලින් ඔන්නේ ප්‍රත්‍යක්ෂ ඇසුරට ලබා ගත්තා නම් පිළිගන්නේ. එතනින් එහාට ආපසරයක් කතා කරන්න දෙයක් නැහැ. තව කාගෙටත් ඇවිල්ලා නැත්තම් වෙන්නේ ඉතින් ඔහොම ඔබ ඉන්න බණ ටික අහගෙන අනේ ශෝක් ශෝක් සාදු සාදු නියම බණ ටික අන්න බණ ටික එන්න එන්න බණ අහන්න නේ. ඔක්කොම කරගෙන ඉඳලා ඊට පස්සේ තව කෙනෙක් කියලා කියනවා ඌ වගේමයි යන් තව තැනක් තියෙනවා ඔයිටත් වඩා හොඳයි යයි අයියා ඊට පස්සේ මොකද කරන්නේ ආයි අයියා එතනට ගිහිල්ලා බන් ටිකා ඒකනේ ඉන්න හොඳයි නේ ඉන්න දැන් තමයි ටික ටික තේරෙන්නේ නේ හිස් මෝග පුරුෂයෝ ඊට පස්සේ මොනවා කිව්වත් පිළිගන්නවා. එයි මෙතන ඉඳලා තින්නේ මොකද්ද? ඒ කියන ඔක්කොටම ඔළුවන්ලා. ඒක නිසා මම ඔබට කියන්නේ මේ දේ ඔළුවන්න කෙනෙක් වෙන්න එපා. ඔළුවන්න කෙනෙක් වෙන්න නැතුව පින්දෙන පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකයි මම ඔබට කියන්නේ. ඔබ මට ගරු කරන්න එපා. ඔබ බන දෙ ගහන්න. ඔබගේ ජීවිත අධ්‍යක්ෂමත් එක්ක දාලි වෙලා දහම තර්ක කළා කියලා. ඒකෙන් ආර්ය උපවාද වෙන්නේ නැහැ. හැබැයි මෝඩ කමට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාත් එක්ක රණ්ඩු වෙන්න කිව්වොත් ඉතින් එහෙම වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිත අධ්‍යක්ෂමත් එක්ක දහම දාලා පෙන් දෙන්නේ. ගැලපෙන්නේ නැති දැන් ගැලපෙන්නේ නැහැ කියලා හිතා ගන්න එක. ආර්ය උපවාද නෙමෙයි. ස්වාමීනි මට මේක ගැලපෙන්නේ නැහැ. ස්වාමීනි එක මගේ වැරද්දක් වෙන්නේ නැද්ද මම කොහොමද මේක ගලප ගන්න උත්සාහ කරන්නේ එහෙමද මෝඩ කමට කියන්නේ නැන්නත් එපා ස්වාමීනි මේක මට ගැලපෙන්නේ නැහැ මම යනවා යන්න එහෙම ඉන්න ඇත්ත ඉන්නවා මං ගැටෙනවා මට ගැලපෙන්නේ නැහැ මම යනවා මට ගැළපෙන්නේ නැහැ ස්වාමීනි මට තේරෙන්නේ නැහැ ඒ කොටස. පුළුවන් නම් මට තේරුම් කර දෙන්න නැත්නම් මම කොහොමද තේරුම් ගන්නව? එතන ඉඳගෙන පින්විතනේ ඔව මේක තේරුම් ගන්න. තේරුම් ගන්න නැතුව කිසි දෙයකට පින්විතනේ එහෙ කියන්න එපා. මම වෙන භාෂාවෙන් ඇහුවොත් එහෙනම් බූරුවෙක් නේද කියලා. මම නේද කියලා අහනවා සිංහලෙන් ඉතුරු ටික ඔක්කොම බූරුවෙක් කියලා අහනවා අනිත් වෙන භාෂාවකින්. ඒක බොළු වෙනොත් එහෙනම් මොකද වෙන්නේ? ඔබට යමක් අස්සම් කරන්න කියලා දෙනවා පින්විතනේ වෙන භාෂාවකින් ලියලා තියෙන්නේ. ඔබ අසං කරනවද? එහෙම නේද ඔබට මොලේ බුද්ධියක් තියෙන මිනිස්සුනේ වෙන භාෂාවකින් නම් කියලා තියෙන කියලා දේවල් මොකුත් තේරෙන්නේ නැත්නම් ඔබ ඒකට අසං තියන්නේ නැහැ නේද මිනිස්සුනේ. එහෙනම් මේ කියන එකක්වත් ඔබට තේරෙන්නේ නැත්නම් මිනිස්සුනේ ඔබ මේක තේරුණා කියලා අසං කරන්න එපා. ඔබ තේරුණා කියලා නිස්සාවටපත් වෙන්න එපා. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මිනිස්සුනේ මේක තේරුම් ගන්න. අද තේරුම් නැත්නම් හෙට එන්න ආය හෙටයිලා යහන්. ඊළඟ රෙකෝඩින් එක අහන්න නැවත නැවත අහන්න. ඒත් තේරුම් නැත්නම් ඇවිදලා ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න. මොකද ඔබ නිවන් දකින ක්‍රමයක් තියෙනවනේ පින්දලි. ඔබට ඔබගේ නිවන වටිනව වෙන්න ඕනේ. ඒකයි මේ ඔබ පස්සේ පන්නන්නේ. ඒකයි මේ ඔබට මේ නිවන් දකින්න ඕනෑකම ඇති කරවන්නේ පින්දුනේ. දැන් අද උදේ උඩදී හරි සමාත්‍යය කියනවා. ඔබ වහන්සේගේ ස්වභාවයෙන් අස්සයව අරගෙන ගිහිල්ලා වතුර ගාවට ඌ බොන්නේ නැත්තම් හොම්බ හොබාගෙන ඉන්නවනේ. එහෙම කියලා. මීයන් කියලා. සමහරු ඉතින් ඔය වතුර හිවලත් නැරෙන්න පුළුවන් නේද කියලා. මම ගෝ නැහැ නැහැ. ඒක නෙමෙයි මයි ක්‍රමේ. මං අස්සයව අරගෙන යනවා වතුරට. උඩ වතුර බොන්න දෙනවා. ඌ බොන්නේ නැත්තම්. එතකොට මට තේරෙනවා ඌට දැන් වතුර බොන්න ඕනේ නැහැ මේ වෙලාවේ. එතකොට මං කරන්නේ මං අස්සය පිටේ නගිනවා. නැගලා ඌව දක්කනවා. පය තුනක් විතර දක්කලා දැන් ආයෙ අරයි යනවා. දැන් ඕනේද නැද්ද? දැන් ඕනේ. මොකද වෙන්නේ අස්සයට වතුර පොවන්න බෑ කාටවත්. හොම්බ ඇතුළට දාන් හිටියා කියලා වැඩේ වෙන්නේ නැහැ. අස්සයට වතුර පොවන්න නම් කරන්න ඕනේ පිංගුතුනි අස්සයට වතුර බොන්න ඌමනාව හැදෙන්න ඕනේ. අස්සයට වතුර බොන්න ඌමනාව හැදෙන්න නම් පිංගුතුනි ඌට මහන්සි වෙන්න ඕනේ. ඌ මහන්සි වෙන්න ඕනේ. එන ඌ මහන්සි කරවන්න ඕනේ. දෙකට කරන් තියෙන අස්සය පිටේ නැංග දා කියලා දැක්කුවා. දැන් මොකද කරන්නේ? පය දෙක තුනක් ඔක දකලා එනකොට උගේම කටින් කෙලවැක් කරගෙන පටන් ගන්නවා. සමහරට මම කියන්න ඕනෙත් නැහැ. ඌ මාවත් අරගෙන වෙනව කොහටද? වතුර ගාව. ඇයිද ළඟේට වතුර ටික බොනවා? මගේ ක්‍රමවේද ඒක. සමහරට ඔබට නිවන් දකින්න ඕනේ නැතිව ඇති වෙන්නේ. ඉතින් මට ඔබට බලෙන් නිවන් දක්වන්න බෑ. නමුත් මම කරන්නේ ඊට පස්සේ ඔබ ඔබගේ ඔබව අරගෙන යනවා. මේ අනන්ත සසර දිගේ ඔබ අරගෙන ගිහිල්ලා ඔබට පෙන්වනවා පින්දෙන එක එක ආකාරයෙන් ඔබ දුක් විඳපු තැන්. ඔබ සැපයි සැපයි කියලා සැප හොයන්න ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුකකට පත් වෙච්ච හැටි එක එක විදිහට ඔබට පෙන්වනවා. ඒ පේන්න පින්දෙන ඔබට මොකද වෙන්නේ? ඔබට ඔන්න ඕකට හති වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඕනිනවා ඇත්ත නේනම් කියන්නේ කොතන බැලුවත් දුකනේ කොතන බැලුවත් දුකනේ කොතන බැලුවත් දුකනේ. පින්දෙන ඔක මගේ ක්‍රමය නෙමෙයි. කාය ක්‍රමයද? තථාගතයන් වහන්සේගේ ක්‍රමයේ දුක්ඛාරය සත්‍ය පෙන්වලා දෙන ක්‍රමයේ පිංගදෙනේ කල්යාණ මිත්‍රයා විසින් කළ යුත්තේ ඔච්චරයි. දුක්ඛාරය සත්‍ය පෙන්වලා දෙන එක. දැන් ධර්මයේ ශ්‍රවණය කරන කෙනා දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගත්තා නම් පිංගදෙනේ ඔච්චරයි. වැඩේ ඉවරයි. එතනින් එහාට ඉතුරු ටික වැටෙන්න පටන් ගන්නවා යාට. ඉතින් ඒක නිසා පටිච්ච සමුප්පන්න ක්‍රමවේදය හරහා අපි මෙතන මේ දුක්ඛාර සත්‍ය දැක ගන්න වැඩ පිළිවෙලට අපි පොඩ්ඩක් උත්සාහ කරලා බලමු. දැන් බදාදා දවසම පිඟුදෙන මුළු දවසම ඇය හතක් විතර අපි පටිච්ච සමුප්පාදය ගැන කතා කළා. මං කැමතිත් නෑ ඔය ගැන කතා කරන්න වැඩි. ඒකට හේතුව පිඟුදෙන ඒක හරි ගැඹුරයි. එන්න එන්න ගැඹුරුයි. ඔළුවට හරි අමාරුයි. දේශනා කරන්න හරි අමාරුයි. මොකද ඒකට පිංගුතුනේ උපමා උපමේ ගල්ප ගල්ප දේශනා කරන්න නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි මෙතන පටිච්ච සමුප්පාදය දන්නේ නැති කවුරුත් නැහැ. ලංකාවේ ඔක්කොම පටිච්ච සමුප්පාදය දන්නවා. ආ, ඕක නම් මොකද? අවිද්‍යා පත්‍ය සංඛාර නේද? කියලා අහයි පටිච්ච සමුප්පාදය කිව්වොත්. පටිච්ච සමුප්පාදයේ කැලි ටික වෙන වෙනමත් කතා කරයි පිංගුතුනේ ඇහුවොත් එහෙම. නැවත මොනවා කිව්ව වැඩක් නැහැ. ඔක අවබෝධයට යන්න ඕනේ පින්වදින ඔක කඩපාඩම් කරා කියලා ඇති පළක් නැහැ. කඩපාඩම් කරපයි ඕන තරම් ඉන්නවා පින්වදින ගහ මරා ගන්න. පොඩි දෙයටත් රණ්ඩු අල්ලන. කඩපාඩම් කරගෙන. මහා ධර්ම දරයෝ. තවත් වැඩක් නැහැ පින්වදින. ඒක ඇප්ලයි වෙලා නැහැ ජීවිතේ. ඒකනේ ඒ තුල අවබෝධයටපත් වෙලා නැහැ. හැමදෙස්සම පින්වදින ධර්මයේ තුල අවබෝධයටයිපත් වීම සිද්ධ වෙන්න ඕනේ. ධර්මයේ අවබෝධ වෙන්න පින්වදින මොකද වෙන්නේ? අවබෝධ වෙනවා කියලා කිව්වේ ඒකනේ. බෝධියට ලං වුණා. අවබෝධය තුලින් වෙන්නේ බෝධියට ලං වෙන එක. එහෙම අවබෝධියද? නෑ, ඒ උත්තරීතර අවබෝධයට ලං වෙනවා. ඒකයි වෙන්නේ. ඒකයි අවබෝධ කරනවා කියලා කියන්නේ. එහෙනම් උත්තරීතර බෝධියට ලං වෙනවා නම් පින්විතේ. ඒ කියන්නේ ඔබට තියෙන අරිහත් බලයනේ. ඒ අරිහත් බෝධියට ඔබ ලං වෙනවා නම් පින්විතේ දැන් ඒ අරිහතුන් වහන්සේගේ ලක්ෂණ නෙමෙයි ඔබ තුල පහළ වෙන්න ඕනේ. එන ඔබට මේ ධර්මයේ තේරෙන්න අවබෝධ වෙන්න සිංහදින ඔබතුලට අරිහතුන් වහන්සේගේ ලක්ෂණ නෙමෙයි දෙන්න ඕනේ. කාගේ ලක්ෂණ දෙන්න ඕනේ? චුන්ද සූකරකේකද? අඟුලිමාලයේ ගිහි ජීවිතේ. ඒකද? ඒක නෙමෙයි එන්න ඕනේ. ආලෝකයක් තියාගේ පෘථක් යන කාලේද? ඒක නෙමෙයි එන්න ඕනේ. වන්නේ පිරිසද පිංගදින අඟුලිමාල? එහෙමත් නැත්නම් ආලෝකයක් තියා ඔය පිරිස පිංගදින කොච්චර බෞද්ධ මිනිස්සුද කියලා. දහම් අවබෝධයට පත් වුණා විතරයි පිංගදින පුළුන් ගොඩවල් වගේ ඊට පස්සේ. වචන මාත්‍රයකින් තව කෙනෙකුට හිංසාවක් කරන්න හිතෙන්නේ නැහැ. එහෙනම් ඒ අන්න එකට තමයි අවබෝධය කියන්නේ. නමුත් දහම ඉගෙන ගත්තා. කවුරු හරි කෙනෙක්. ඉගෙනගෙන මොකද කරන්නේ? ඇයි මගෙන් අහපල්ලා ඕන එක මං කියන්න. දවසක් හාරිපුත්‍රයන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ පිරිසල දහම් දෙස දෙස ඉන්නවා. ඉන්නකොට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ආදේ. මානෙන් උණුගු වෙච්ච. දහම් ටිකක් කඩපාඩම් කරගත්ත. එහෙම හාමුදුරුව කෙනෙක් මොකද කරන්නේ? පිංගුදෙන ඇවිදින්න ගිහලා එතනින් ඉඳගෙන කියනවා. ආ, ඔව් බොහොම හොඳයි. මුන්නාන්සලාගෙන් අහන්න, දන්නේ නැති දේවල්. උන්වහන්සලාට මොනවහරි විසඳ ගන්න බැරි වුණොත් මම මෙතන ඉන්නවනේ. බය නැතුව කරගෙන යන්න. මහා ප්‍රාඥ හාරිපුත්‍රයන් වහන්සේ මහා ඉරිදිමත් මහා මොග්ගල්ලාණන් වහන්සේ තථාගතයන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයෝ දෙන්නා. උන්වහන්සේ දෙනම් බණ කියනකොට අර වුඩ්ඩ පබ්බජිත් ඇවිල්ලා මොකද කිව්වේ? ඔය ආකාර. මොකද ධර්මයේ දන්නවා. දන්නවා උන්ට වැඩක් නැහැ පිළිදෙන්න මක් වෙලා නැද්ද? අවබෝධයට හිහිලා නැහැ. අඳුම ධර්මයේ හාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ කවුද කියලාවත් අවබෝධ කරගන්න තරම් ධර්ම තේරිලා නැහැ තාම. ඒක නිසා පින්විතනේ හොඳම කාරණාව තමයි මේ දහම ඔබතුලට කිඳා බස්සෝ කරන එක. කටපාඩමේ තියාගන්න එපා වැඩක් නැහැ පින්විත. දැන් මම ඔබට පරිණිසමුප්පාදයේ යන්තමින් තේරුම් කරන්න. ඒක අද දවසේ මෙයි. මද තියාගන්න මේ 100ක් එහෙම නෙමෙයි. මේ 100.1ක්. පරිණිසමුප්පාදයේ 100ක් තේරුම් ගන්න මට ශක්තියක් නැහැ. මම හිතන්නේ හාරිපුත්‍රයන් වහන්සේලාත් එහෙම ශක්තියක් තිබෙයි කියලා. හාරිපුත්‍රයන් වහන්සේට 90ක් විතර තේරෙන්නේ නැති මේක. මට 101ක් විතර තේරුම් ගන්න පුළුවන් ඒ ජීවිත කාලේ. මොදෙවිගේ මුළු ජීවිතේ මේ අනන්ත සසරට මට පරිසම්පාදේ තේරිච්ච දවසක් නැහැ. දැන් තමයි තේරෙන්නේ. චුට්ටක්. අනන්ත සසරේ කවර කවදාහම මම පරිසම්පාදේ කියන වචනේ අහලවත් නැතුව සමහර වෙලාවට. ඇහුවත් ඉංග්‍රීසි කටපාඩමේ තියාගෙන ඉන්නේ නැති ගිරවෙක් වගේ. නමුත් මාත්‍රයක්වත් මට තේරුන්නේ නැහැ. මොකද මට පරිසම්පාද දහම් කාරණාව තේරුණා නම් පිංගදිනේ කාලෙදි මම සෝදාපන් වෙන්නේ නැහැ. එහෙනම් මං ආයේ මේ බුද්ධ කාලෙට එන්න විදිහක් නැහැ. ඒකනේ මට දුක්ඛාරය සත්‍ය තේරෙන්න ඕනේ පිංගදිනේ. එහෙනම් දුක්ඛාරය සත්‍ය වැටහුණා නම් මං ඉතුරු ටික වටහ ගන්නවා. නමුත් මට දුක්ඛාරය සත්‍ය වැටහුණ නැහැ පිංගදිනේ. අනන්ත සසරේ කවදාහක්වත්. ඒක ඔබට හොඳටම ප්‍රත්‍යක්ෂයි නේද? මම ඉදා දුක්ඛාරය සත්‍ය වැටහුණා නම් අද මම මේ බුද්ධාන්තරයට මං එන්නේ නැහැ. එහෙනම් මං එතනින් ඉවර කරගන්න වැඩේ. එහෙනම් මේ අපි කාටවත් තින්නේ මේ ආපු අපි කාටවත් පටිච්චසමුප්පාදය කියන එක මේ ආනන්ද සසරටම තේරිලා නැහැ. එහෙනම් දැන් මුලින්ම අපි අවබෝධ කරගන්න ඕනේ කාරණාව තමයි තින්නේ. මේ ආනන්ද සසරේ ස්වභාවය. දැන් ඒකට මං තථාගතයන් වහන්සේගේ දේශනා කීපයක් ගෙන හර දක්වන්න. තථාගතයන් වහන්සේගෙන් අහනවා පින්නතුනේ එක්තරා කෙනෙක් ඇවිදilla. ස්වාමීන් වහන්සේ අපි කොච්චර කාල ජීවත් වෙලා තියෙනවද? දැන් ඒකට පින්වතුනි සූත්‍ර ඕනේ තරම් තියෙනවා. දැන් මේව ඔබ දැනගන්න ඕනේ. ඔබ කොච්චර කාල මේ සසරේ ජීවත් වෙලා තියෙනවද කියලා. එක උදාහරණයක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ මුළු ජම්බුද්වීපේම තියෙන. ඒ කියන්නේ මේ මුළු මහත් පෘථුවියේම තියෙන. ගස්වල ඒ ගස් ඔක්කොම කපාගෙන ඇවිදilla. පැලෑට ඉඳන් ඔක්කොම කපාගෙන ඇවිදilla. ඒක අඟල් 4 කෑලියොට කපලා. එක කෑල්ලක් තියෙනවා මේ අම්මා. මේ ඒ අම්මගේ අම්මා කියලා අනිත් කෑල්ල තියෙනවා. මේ ඒ අම්මගේ අම්මා කියලා අනිත් කෑල්ල තියෙනවා. මේ ඒ අම්මගේ අම්මා කියලා තව කෑල්ලක් තියෙනවා. ඔන්න ඔය විදිහට අම්මලාගේ කෙලවර හොයන්න ගියොත් අර දඬු කැලි ටික ඉවර වෙනවා අම්මලගේ කෙලවර හොයන්න වෙන්නේ නැහැ කියලා. ඒ වගේම තාත්තලගේ කෙලවර එහෙම හොයන්න වෙන්නේ නැහැ කියලා. දැන් හිතලා බලන්න පුළුවන් කොච්චර කාලෙක ඉඳලා අපි මේ ගමන එනවාද කියලා. ඒ කියන්නේ ඔබගේ අම්මගේ පරපුර ඉවර වෙන්නේ නැහැ පින්වතුනි. ඔබගේ තාත්තගේ පරපුරක් වෙනම යනවා. එහා ගෙදර ඇන්ටිගේ පරපුර තව වෙනම යනවා. එහා ගෙදර අංකල්ගේ පරපුර තව වෙනම යනවා. ඉවරයක් නැතුව යනවා. තව අවස්ථාවක හද්දි. තමන්ට අම්ම නොවිච්ච සත්‍යයක් නැති තරම් කියලා කියනවා මේ ලෝකේ. එහෙනම් ඔබේ ගෙදර ඔය බිම ඉන්න කූමිටික් ගත්තාම ඔතන අම්ම නොවිච්ච කෙනෙක් නැහැලු. ඒට අඟල ඒට ඔන්න මීටරයක් ගහපල තව කූමි උගලක් තියෙනවා. ඒ කුමිකුලේ එතනත් නැහැලු අම්ම නොවිච්ච කෙනෙක්. මොනදරි බල්ලෙක්ගේ ඒත් අම්ම නොවිච්ච කෙනෙක් නෙමෙලු. එහෙනම් මේ ලෝකේ පින්වදින කිසිම සත්‍යයක් අහලා තමන්ට අම්ම නොවිච්ච. ඒ විතරක් නෙමෙයි තාත්තා නොවිච්ච. ඒ විතරක් නෙමෙයි සහෝදරයා නොවිච්ච. සහෝදරි නොවිච්ච. දුව නොවිච්ච පුතා නොවිච්ච. තව බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි අපි කොච්චර කල්ප ගාන ජීවත් වෙන්නේ නැද්ද? ਉਹ අනං ගණන් බිනුම් වලින් කියන්න පුළුවන් ඒවා නෙමෙයි කිව්වා. ස්වාමීනි උදාහරණයක් දෙන්න බැරිද? පුළුවන්. මේ ගංගා නම් නදිය පටන් ගන්න තැන ඉඳලා මහමෝදට වැටෙනකන් තියෙන වැලි ටික එකතු කළොත් ওই වැලි කැට ගාන අඩුයි අපි ජීවත් වෙච්ච කල්ප ගානට වඩා. අපි මේ සසරේ ආපු කල්ප ගානට වඩා පින්වතුනි ඒ වැලි කැට ගාන අඩුයිලු. ධාතගතයන් වහන්සේගේ දේශනා පින්වතුනි මේ. බුදුගැසින් දැකලා කතා කරන්නේ උන්වහන්සේ. ගෙස් කරනව නෙමෙයි. තාම අවශ්‍ය ටික කිව්වේ නැහැ පින්වතුනි. ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ උඩින් වැටුණා නෙමෙයි ඔබ. මේ මහා කාලෙක ඉඳලා පින්වතුනි මේ ගමන එනවා. ඔබට බිරින්දෑව නොවිච්ච, ඔබට ස්වාමි පුරුෂයා නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ පින්වතුනි. නමුත් මේ ආද්දවෙත් උත්සාහ කරන්නේ කසාද බඳින්න පින්වතුනි මොකුත් නොවුනාසේ. දන්නේ නැහැ වගේ. ඔබ අද දොස්තර කෙනෙක් නම් පින්වතුනි, ඔබගේ මේ පළවෙනි ආද්දවෙ නෙමෙයි ඔබ දොස්තර වෙච්ච. ඔබගේ ජීවක වෛද්‍යවරයා වෙලා, ඒ කියන්නේ රාජකීය වෛද්‍යවරයා වෙලා හිටපු වාර ගන්න පිංගුදින ඔබගේ ඉහි කේස් ගන්නටත් අද වැඩි ඇති. ඒකයි ක්‍රමේ. මේ අලුත් දෙයක් නෙමෙයි පිංගුදිනේ. ඔබට අලුත් එකම එක දෙයයි. ඒ මොකද්ද? ඒ නිවන. අනිත් හැම දෙම ඇත්ති පදම් භුක්ති විඳපු කෙනෙක් ඔබ. කල්පේ කොච්චරද කියලා අහුවම දෙන උත්තරේ මොකද්ද? යදුනක් දිගේ යදුනක් පල්ලේ යදුනක් උස. ගල් පර්වතය අවුරුදු 100කට සැරයක් සිනිඳු සේලයකින් පිහිදම්මොත් ගල් පර්වතය ගෙවිල යනවා. ඒත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා. යදුනක් දිගේ යදුනක් පල්ලේ යදුනක් උස. වාජනයේකට අබෑට පුරෙව්වොත් ඒ අබෑට එක අබෑටයක් අවුරුදු 100කට වතාවක් අයින් කළොත් අබෑට ටික ඉවරුණත් කල්ප කිවල ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ වගේ කල්ප කීයක් ජීවත් වුණාද කියලා හොයාම දුන්නු උත්තරේ මොකද්ද? ගංගානම් නදියේ පටන් ගන්න තැන ඉඳලා මහ මූදට වැටෙනකන් තියෙන වැලි ටික ගත්තොත් ඒ වැලි ටික අඩුයි කල්ප ගාන වැඩි. පිටුදෙනි දැන් ඔබ මතක් කරලා බලන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පිටුදෙනි. ඔය ප්‍රශ්නේ අපේ තථාගතයන් වහන්සේගෙන් අහුවනේ. එතකොට උන්වහන්සේ ඕකනේ උත්තරේ දුන්නේ. අසම සම වූ තථාගතයන් වහන්සේලා ඔයිට වඩා වෙනස් උත්තරයක් දෙයිද? හා එහෙනම් යම් තැනකදී හරියටම සසරෙන් භාගයකට අපි ආපස්සට යන. ඒ කියන්නේ දැන් අපි මෙතනින් පටන් ගත්තා නම් සසර කවදාද මෙතනින් පටන් ගත්තා කියලා හිතන්නේ? කියන්නේ මේක තමයි පළවෙනි තැන. මේක වුණ අද දැන් මෙතන ඉන්නේ අපි. පේනවද නේද ඔක්කොට? මේ මේසෙ පළල ගැන මම මේ කියන්නේ. දැන් අපි මෙතන ඉඳගෙන මේ කෙරවල ඉඳගෙන අපි යම් මැද්දට. මැද්දේ විහිුණා තථාගතයන් වහන්සේ නම. ආන්නේ තථාගතයන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි, අපි කල්ප කොච්චර ජීවත් වුණාද? මොකද උන්වහන්සේ දෙන උත්තරේ? ගංගානම් නදී බාගෙක ඉඳලා නේ පටන් ගත්ත තැන ඉඳලා මහ මුද්‍රණ කන් දින වැලි කැට ගන්න ඊට වඩා අඩුයි කියලා. එහෙම ඈ වැලි මේ වැලි කැට ගන්නට වඩා මොකක් වැඩිද? ආපු කල්ප ගන්න වැඩි කියලා. එතකොට මෙතන අපි මැද්ද ඉඳලා දැන් කතා කරන්නේ. ඉතින් මැද්ද උනම් භාගයක් එන්න ඕනේ නැද්ද? මැද්ද උනම් භාගයක් වුණොත් එහෙම බිමදේ මොකද වෙන්නේ? තථාගතයන් වහන්සේලා දේශනා කරන දහම වෙනස් වෙනව නේද? ඒ වෙනස් වෙන්න බෑ සින්නේ. තවත් උනම් භාගයකට අඩු කරමුද? තවත් උනම් පස්සට ගිහිලි විලා එතන ඉන්න තථාගතයන් වහන්සේගෙන් අහනවා. ඉතින් අතීතයට යන්නේ අපි. අහන එතන ඉන්න තථාගතයන් වහන්සේගෙන්. ස්වාමීනි, අපි ජීවත් වෙච්ච කල්ප ගාන ඒත් ඔය උත්තරේම නේද දෙන්නේ? ඒකට හේතුව පින්වතුනි අනන්තයේ බෙදීම දෙක කීයද? අනන්තයයි. දැන් ඔබ හිතා ගන්න මේ දින අපි කොච්චර කල් මේ ගමන ආවද කියලා. කෙලවරක් හොයන්න බැරි තරම් ගමනක් ඇවිල්ලා තියෙන මේකෙන්. දැන් අපි ගමු ඔබගේ ජීවිතේ. අපි දල වශයෙන් අවුරුදු 40යි කියලා ගමු ඔක්කොටම. 40 ඩඩුව ඇත් ඉන්න, වැඩි ඇත් ඉන්නවා. එනේ මැදි විය. ඔය අවුරුදු 40 ඇතුලේ පින්දනේ. නෑ, අපි අවුරුදු 40ක් ඕනේ නෑ. අපි ඉඳතර පොඩි කාලයක් ගමුකෝ. මෙතන ඉන්න දරුවෙක් ඉන්න අවුරුදු 25යි. හරි. ඔය අවුරුදු 25 ඇතුළත ඔබ කොච්චර සැප විඳලා තියෙනවද, කොච්චර දුක් විඳලා තියෙනවද? මම මෙහන්නේ විඳපුවා පින්සේ දැන්. ඒ කියන්නේ ප්‍රඥාවට ගෝචර වෙච්ච ඒවා නෙමෙයි, ප්‍රඥාවට ගෝචර දෙලා නැහැ මොකුත්. විඳපුවා. ඔබ කොච්චර සැප විඳලා තියෙනවද, කොච්චර දුක් විඳලා තියෙනවද? එහෙමද? ඔබ දුක් ජාති තුනක් විඳිනවනේ. නැත්නම් මේ දුක් නෙමෙයි, වේදනා ජාති තුනක් විඳිනවා. මොනවද? සැප, දුක්, උපේක්ෂා. උපේක්ෂාව කියන්නේ පෙලිල්ලට. පෙලිල්ල සැපයිද දුකයිද? කතා කරන්නේ දුකයි, එකයි. දුක් වේදනාව කියන්නේ උලකට. උලක් කියන්නේ ඒක දුක් කියලා තියෙන හින්දා. දෙකක් තියෙන හින්දා. එහෙනම් දුක් වේදනාවක් ඉඳනකොට දුක් දෙකක් එතන තියෙනවා. සැප වේදනාව දුකක් ලෙස දකින්න කිව්වා. දුකක් ලෙස දකින්න කිව්වේ එතන සැප තිබුණාට තව එකක් තියෙනවා මොකද්ද? දුක කියලා හේගොත් තියෙනවා. ඇයි? පෙලිලා, පෙලීමෙන් නිදහසේ තමයි ඔක එන්නේ. එහෙනම් බින්දෙනි පෙලිලා පෙලීමෙන් නිදහස් වෙන අර මායාකාරී සැපත දැනෙනකොට ඔබට ඊට කලින් දුකක් දැනෙලා තිබුණා. ඒකක්. ඊට පස්සේ දුක් වේදනාව වෙනකොට තව දෙකක් දැනුණා. උපේක්ෂාව වේදනාවට තව එකක් දැනුණා. එතකොට බින්දෙනි ඔබට දැනලා තිනවා දුක් හතරයි, සැප එකයි. එහෙනම් අවුරුදු 25ක ජීවිතේට දුක් හතරයි සැප එකයි තමයි ඔබට ලැබිලා තියෙන අනුපාතය. ඒ කියන්නේ පහෙන් හතරක් දුක් විඳලා තිනවා, පහෙන් එකක් සැප විඳලා තිනවා. දල වශයෙන් ගත්තොත් තව දුක ඕනේ තරම් තියෙනවා. අපි ඒව අතහැරලා දාමුකෝ. එහෙනම් අවුරුදු 25ක ජීවිතේ පින්ගෙන ගත්තොත් එහෙම අවුරුදු 20ම විඳලා තියෙන්නේ මොනවද? දුක්. එහෙනම් ඔබ හොඳටම දන්නවා. දැන් ඒක අපි තියෙදි එකක්නේ. ඒකත් අයින් කරමු. ඔබගේ ජීවිතේ පින්විතනි, ඔබගේ ජීවිතේ අවුරුදු 25 නම් ඔය අවුරුදු 25 දොල ඔබ කොච්චර දුක් විඳිනවද කියලා හිතලා බලන්න. ඔබ ඉස්කෝලේ යන කොච්චර දුක් විඳිනවද කියලා, බස් වල යන මිනිස්සු ඔබට බනින්දි ගහද්දි, ඔබ කාමයෙන් සන්තරපෙණි වෙද්දි, ඔබට කාමයේ විස ගන්න බැරි වෙද්දි ඔබ විඳපු දුක් අනන්තයි, අප්‍රමාණ. ඔබගේ අදහස් ඉෂ්ට වෙන්නේ නැතුව කල්ගත කරපු වාර ගන්න අනන්තයි, අප්‍රමාණයි. ඇඬු කඳුලෙන් ජීවත් වෙච්ච අම්මා තාත්තා මැරිච්ච වාර අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් වින්දනේ. ඔය දුක්ඛ සාගරේ ඔබ ගිලිලා ඉන්නවා. ඔබගේ මුළු ජීවිතේම ගිනි ගොඩක් බවට පත් වෙලා ඇතිමුනේ. ඒක නිසා වින්දනේ ඔබ මොකද කරේ? ඔය රස්සාවල් කර කර, ඔය මොනවා හරි කර කර වින්දනේ, ඒ ගින්නෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා හැමදෙස්සෙම. ඒ ගින්නෙන් නිදහස් වෙන්න උත්සාහ කරන වාරයක් වාරයක් ගන්න වින්දනේ ඔබ තව තවත් ගින්නට ඇදිලට වෙටි. ආපු ගමන කාවේ. එහෙනම් අවුරුදු 25ක කාලයේ ඔච්චර දුක්ඛිතයි නම් වින්දනේ දැම්මට කියන්න. අනන්ත අප්‍රමාණ සංසාරේ. ඔය අවුරුදු 25ව කීයක් තියෙන්නේ නැද්ද? මම මේ අපි උපකල්පනය කරමු මේ විදිහට වැඩි හරියක් හිටියේ සුගතිය කියලා. උපකල්පනය කරමු. මේක තමයි ලෝකෙට ලොකුම බොරුව. කවදාද කිව්වොත් මම වැඩි හරියක් සුගතිය හිටියේ කියලා. දැන් මේ සුගති කාලය ගැන කතා කරන්නේ, ඔබගේ අවුරුදු 25 ගැන කතා කරන්නේ, මිනිස්සෙක් වෙලා යමක් තමක් තියෙන පවුලක ඉපදෙලා. මොකද පාරේ ජීවත් වුනේ නැහනේ ඔබ. ඉවදිච්ච එක මම පාරේ දාලා ගියා, කුණු කාණ්ඩෝක හැදුනේ, කොයි කුණු බත් කකා හැදුනේ, එහෙම නැහනේ කවුරුත්. ඒත් ඔබ කොච්චර දුක්ඛින්දද කියලා. එහෙමනම් පින්විතනේ ඒසා මහ දුකක් විඳපෝ ඔබ. අනන්ත සසරේම සුගතියේ හිටියත්. දැන් කල්පනා කරලා බලන්න පින්විතනේ. ඔය අවුරුදු 25ම කොච්චර ඔබ ඉන්නේද කියලා ජීවිතේ. දැන් මං කියන හින්දා නෙමෙයි. ඔබ මේක දැන් විමසන්න ඕනේ. නැත්තම් තේරුමක් ඇති අරන් නෙමෙයි මේ කරන්නේ. ඔබ නිකන් අර වැරට යන්න වගේ එනවා, ඇවිදලා ඉඳගෙන ඉඳලා ආපහු ගෙදර යනවා, හවස හරි සතුටින් අපි බණ ඇහුවා කියලා. බණ තියෙන අහන්න විතරක් නෙමෙයිනේ. අහලා ධර්මණය කරගෙන හැසිරෙන්න. අන්තිමට බණ ඇහුවා විතර නම් පින් විතර ඇති වැඩක් වෙලා නැහැ ඔබගෙන්. ඔය පුටුවත් බණ අහලා දිනවා ඇති වෙනකන් ඔය පුටුවට දැන් පුදුම බලයක් දෙන්නේ. ඇයි බණ අහලා? ඒක වැඩක් ඇති එකක් නෙමෙයි. මේ කැමරාව කොච්චර බර දන්නවා කියලා දන්නවද දැන්? ඔබගේ නාම දවස ඉඳලා පින්දෙනි. තය හයව කොච්චර ඔගේ රෙකෝඩ් වෙලාද? අර උඩහා කම්පියුටර් තියෙනවා පින්දෙනි. ටෙරාබයිට් ගණන් දැන් මේ වෙලා ඇතේ. බන. කැමරාවෙන් පස්සේ අපි බලන්නේ ඒක පුච්චලා බලන ධාතු හැදිලාද කියලා. එහෙම වෙයිද? ඒකයි. එහෙනම් බණ අහන එකවත් මතක තියාගන්න එකවත් නෙමෙයි වැදගත් වෙන්නේ. මේක ධාරණය කරගන්නේ. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න මේකදී මේ අවුරුදු 25ව කොච්චර තියෙනද කියලා මේ අනන්ත සසරේ. ඔය අවුරුදු 25ව හැම එකම මොනවද වින්දේ? දුක්. මේ වගේම නම් විඳින දුක්. නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා පිංගුදේ දාන නියසිරිට පස් ටිකක් අරගෙන. මෙච්චරයි කියලා සුගති සත්වයේ ඉන්නේ. සුගති යන සත්වයේ මෙච්චරයි ඉන්නේ. ඉතුරු ටික ඔක්කොම මේ මහ පොළොවේ තියෙන වැලිකට ගන්නට ඔක්කොම දුගතියට යන්නේ කියලා. ඒ කියන්නේ ඔක්කොම සතර අපායට යන්නේ. නියපොත්තට ඉන්නේ මෙච්චරයි කියලා. එහෙනම් ওই අනුපාතයට පිංගුදේ ආයිත් එකට අනන්තේ අනුපාතයක් වෙයි තියෙන්නේ. ඒ කියන්නේ සුගතිට එනවා කියන එක වෙන්නේම නැති තරම්. එහෙනම් වැඩි කාලයක් පිංගුදේ සතර අපායක දුක්තිය විඳලා තියෙන්නේ. සතර අපා දුකේ විඳිනකොට මේ දෙනේ පන පිටින් ඉර ඉර කන්නේ තිය අපිව. ඒක දැන් අපි පැත්ත කර දාමු. සතර අපායේ පැත්ත කර දාමු. මොකද ඔබ සතර අපායේ බය නම් කරන්නේ ඒකත් හරියන වැඩක් නෙමෙයි. පළවෙනි එහෙම ඒක තුලින් සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ අවබෝධයයි එන්න ඕනේ. මොකද ඔබ අවබෝධය ගත්තේ නැත්නම් වැඩක් නැහැ වෙනදෙන මේකේ. මොකද මට ඕනේ ඔබව නිවන් මාගේ අරගෙන යන්න මිස මට ඔබ දිව්‍ය ලෝකයට යවන්න ඕනවක් නැහැ. සතර පායේ බය විය යුතුයි. දුකට බය වෙන්න ඕනේ කියලා සතර පායේ බය වෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඒකට සතර පායේ සොරතුරු දැනගන්න ඕනේ. ඒක නිසා තමයි අපි ඔබ සතර පායේ සොරතුරු කියන්නේ. සහ ඔබ ඒකට යන්න තියෙන සම්භාවිතාව ගැන කියන්නේ. ඒකට ඔබ බය වෙන එක බොහොම හොඳයි. නමුත් දැන් එතනින් එහාට දැන් තව ටිකක් තියෙනවා කරගන්න. අපි සතර පහේ පැත්තකින් තියමු. පැත්තකින් තියන සුගති ලෝකෙ විතරක් ගමු. දැන් ඔබ සුගති ලෝකෙ ඉපදෙලා ඉන්නේ. මේ සුගති ලෝකෙ අවුරුදු 25ක් ගත කරපැටි ඔබ දන්නවා පින්විත. එහෙනම් මේ සුගති ලෝකෙ අවුරුදු 25ක් කොයි විදිහට නම් ඔබ ගත කළේ පින්විතනි? මට කියන්න. ඔබගේ අතීත අත්දැකීම් මේ අනන්ත අප්‍රමාණ සංසාරේ අනන්ත අප්‍රමාණ කල්ප ගාන ජීවත් වෙච්ච ඔබ පින්විතන ඔය හැම එකම සුගති අත්දැකීම් ලැබුවේ. ඒත් ඔබගේ ජීවිතේ ගිනිගෙන දාන ජීවිතයක් නෙමෙයිද? අම්මා මැරිලා ඇඬුවේ නැද්ද? තාත්තා මැරිලා ඇඬුවේ නැද්ද? සහෝදර සහෝදරිය මැරිලා ඉවස ගන්න බැරුව පින්විතනි සිහි නැති වුණ නැද්ද ඔබට? දරුව වැරදි පාරේ ගිහිල්ලා එක එක ආකාරයෙන් පින්විතනි අනන්ත අප්‍රමාණ මහා දුක්ඛක්ඛන්දයකින් ඔබ වැහිලා තිබුණ නැද්ද කියලා මෙනෙහි කර කර බලන්න. මේ අද්දවේ දිහා බලන්න පින්විතනි. එතකොට ඔබට තේරෙයි. මේ අද්දවේ ඔබට මහා සැපදායි ඉන්නම් කමක් නැහැ. ඔබට හිතෙනවා නම් ඔබ මේ අත්දැකේ දුක් විඳින්නේ නැහැ කියලා පින්විතනි. එහෙනම් ඔබ අතීත අත්දැකලා දුක් විඳිනා නැහැ. මොකද ඔබට හිතෙනවා නම් පින්විතනි මේ අත්දැකේ දුක් විඳින්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබ මේ සතර අපායේ ඉන්නේ. ඒ කියන්නේ බල්ලේ පූසෙක් කියලා ඔය ඉන්නේ තේරෙන්නේ නැහැ දුක් විඳිනවා කියලා. ඒකයි. එහෙම නැත්තම් මිනිස්සෙක් කියලා ඉන්නවනම් ඔබ හොඳටම දන්නවා අපි විඳින අද උදේ නැගිටින එකක් දුකක් නෙමෙයිද කියලා ඔබට. සමහරව එකේ ඉඳලා එනවා මෙහෙ. සමහරව පහේ ඉඳලා එනවා මෙහෙ. උදේ නැගිටලා ඉවරලා කාටද ඕනේ උදේ නැගිටින්න? එළාම් සද්දේ කියලා කියන්නේ නිකම් මරණ සද්දේ වගේ. දුක් නෙමෙයිද ඔය? එද වාහනේ කරි කමන්නේ නැහැ පිටින් මේ පාරේ ආපෙක දුක නෙමෙයිද ඔබට? දැන් ඇයිද ඔතන ඉඳගෙන ඉන්න එක දුක නෙමෙයිද? දැන් කොච්චර දේවල් දරාගෙන දින්නේ? මට ඕනනම් දැන් ඔබගේ දුක වැඩි කරන්නත් පුළුවන්. දැන් ඔබට චූබර එහෙම හැදුනොත් එහෙම කිව්ව ගමන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් අර අමාරු ඉවසන් හිටපේක දැන් ඉවසන් ඉන්න බැරි තත්ත්වයට එනවා. දැන් ආයි මොකද උනේ? දැන් ඔබ දුක නෙමෙයිද? ඒ අතරතුර ඔබට gedara මතක් වුණොත් දුකක් එන්නේ නැද්ද? ශෝකයක් බයක් ඇති වෙන්නේ නැද්ද හිතට? ඇයි මොනවා හරි තියනවනේ පිටින් ආරක්ෂා කරන්න තියාගෙන ඉන්නද? ළමයිව දාලා වෙන කොහේ හරි. ළමයි මතක් වෙච්ච ගමන් හිතට දුකක් එන්නේ නැද්ද? මහා 10ක් එන්න පටන් ගන්න නැද්ද මොනවා කරනවද දන්නේ? පිළිදෙනේ ඔක්කොම ඇති වෙච්ච විදිහක් තියෙනවා. අන්න ඒක තමයි පිටින් අපි තේරුම් ගන්න ඕනේ. නමුත් දැන් අපි තේරුම් අරගෙන තියෙන්නේ තේරුම් අරගෙන නෙමෙයි අපි මේ විඳින දුකක් තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් මේ දුක විඳින්නේ ඇයි කියන එක ගැන පිංවිතනි මාත්‍රකවත් අවබෝධයක් නැහැ ලෝක සත්‍යයට. නමුත් ඔබට හොඳාකාරම තේරෙන්න ඕනේ පිංවිතනි ඔබ ඒකාන්තයෙන්ම දුක් විඳිනවා කියලා. විඳිනවා අවබෝධයෙන් නෙමෙයි මම කියන්නේ. දුක් විඳිනවා. පිළිගන්නවද නැද්ද? ඔබ ශෝක කරනවද නැද්ද? ඔබට පරිදේව වෙනවද නැද්ද? පරිදේව කියලා කියන්නේ පිංවිතනි ශෝකයෙන් තව එහාට ගිහිල්ලා කෑ ගහනවා. ශෝකය කියලා කියන්නේ පිංවිතනි ඔහේ බලාගත්තද බලාගෙන ඉන්නවා. ශෝකයටපත් වෙලා මොනව නිසාද? ඥාති වේසනේනවා සමන්නාගතස්ස. ඥාති වේසනේකට ඇවිදෙලා. භෝග වේසනේනවා සමන්නාගතස්ස. භෝග වේසනයක් වෙලා. රෝග වේසනේනවා සමන්නාගතස්ස. රෝග වේසනයක් වෙලා සීල වේසනේනවා සමන්නාගතස්ස. ඒ කියන්නේ තමන්ගේ සිල් ෘතයට සීලය කියන අපි හරි කලින් සඳහන් කරපු සීලය නෙමෙයි. ඒක පිළිදෙන එකක් ඒකට මුකුත් වෙන්නේ නැහැ. සිල් ෘතයට මක් වෙලාද? හානි වෙලා. ඒකෙන් මහා ශෝකයකටපත් වෙන්න පුළුවන්. දිට්ටි වේසනේනවා සමන්නාගතස්ස. තමන් ලබා දෙන දෘෂ්ටිය ලබ්ධිය ඒකට වෙනස් දෙයක් කවුරු හරි කියලා ඒක පරද්දලා ඔන්නෝයේ තත්වෙන් පිඟුදුනේ ශෝකයටපත් වෙච්ච පිරිස. ඔය දේවල් නිසා ශෝකයටපත් වෙච්ච පිරිස. බලන්න ඔබේ ජීවිතේ ශෝකේ නැද්ද කියලා? ඔබ මූණ ඉල්ලන් හිටියේ නැද්ද කියලා පිඟුදුනේ ඔබගේ දෘෂ්ටිය නෙමෙයි වෙන එකක් දරන් ඉන්නවද වෙන කෙනෙක්? ඔබත් එක්ක ආගිය කල්ල ඔබ වැරදුනොත් එහෙම වෙනදේ මූණ එල්ලගත්තේ නැන්ද? හොඳට කල්පනා කරලා බලන්න. මේ වැඩිපුර මූණ එල්ලගෙන හිටපේක නෙමෙයිද කලේ? හැමදෙස්සෙම මූණ එල්ලගෙන හිටපේක නෙකලේ පිනදේ ජීවිතේ. දැන් ඔය කීපක අනුණික් ගත්තොත් එහෙම වෙනදේ ඔබ කොච්චර ශෝකයටපත් වෙච්ච අවස්ථාවක් දිනවද කියලා හිතලා බලන්න. මේ පත්තරේ දිනව කන්දක් නාය ගිහිල්ලා චූටි දරුවෙක් කන්දට යට වෙලා මැරිලා කියලා ෆොටෝ එකක් දාලා තියෙනවා ජූරි දරුවගේ. ශෝකේනවද නැද්ද? ශෝකයි. ඒක එහෙම නම් බින්දනේ. ඔබගේ දරුවේ කන්දකට යට වෙලා මලනනම් එහෙම ඔබට ශෝකේ එන්නේ නැහැ. එන්නේ මොකද්ද? එනිම උපායාසය එන්නේ. උපායාසය කියලා කියන්නේ බින්දනේ තනිකරම කෙලින් හිතගන්න බෑ. ඒ තරම් මෙහෙසයි පිංගුතුනි ඒ දැනෙන දුක. ඉඳන් බිම පෙරලෙනවා, පස් කනවා. හූරනවා තියෙන ඒවා. අඳල වැළපෙනවා. පරිදේව කියලා කොටසක් තියෙනවා පිංගුතුනි ඔය කියන හැම දෙයක්ම නිසා. පරිදේවයෙන් සිද්ධ වෙන්නේ කෑ ගහනවා, මොර දෙනවා. දැන් ඔය කියන කාරණා තුන අපිට මලගෙදරක දැන් ගන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා ශෝක වෙලා. තව කෙනෙක් පරිදේව தත්ත්වෙට ඇවිදින්නලා කෑ ගහනවා, සිහි විකලෙන් කෑ ගහනවා. සමහරට මේ අධ්‍යක්ෂ ජෙනරාල් කොහේ හරි මොකක් හරි එක. නමුත් දැන් එයාගේ අම්මා හරි මහත්තයා හරි නෝන හරි කවුරු හරි කෙනෙක් මැරිලා. දැන් සිහි විකල් වෙලා අධ්‍යක්ෂ ජෙනරාල් ලොහම කෑ ගහනවාද? අනේ බුදු අම්මේ මාව දාල් යන්න එපා අම්මේ කියලා කෑ ගහනවාද? එහෙම කෑ ගහනවාද? අක්කේ නංගිත් ආවා අක්කේ ආංගිව බලාගනින් අක්කේ කියලා දොහනේද කියනවද? අක්කා මැරලා ඊට කලින්. ඒ දොහනේමයි බල දාලා තියෙන්නේ. දැන් කෑ ගහනවා දොහන ගාවේද මොකද්ද? අක්කේ නංගිත් ආවා අක්කේ නංගිව බලාගනින් අක්කේ. දැන් මේ විකල් වෙලා නැද්ද? හොඳ සිහියෙන් ඉන්න වෙලාවට ඔවා කියයිද මිනිස්සු? නෑ. එහෙනම් පින්වදෙනි අර ශෝකේ තව දුරටත් හිඳා බහැලා. පින් දැන් ඔබ මේක විඳින්න. දැන් මේ වෙලාවේ පින්විතනි ඔබ යන්න හිතින් ඔය කියන ස්වභාවයට පින්විතනි. මම මේ කියන එක ඔබට දැන් සිනහ ජනිත කරනවා. ඇයි ඔබ දැන් හොඳ සිහියෙන් ඉන්නේ? නමුත් පින්විතනි ඔබ ඔය කියන දුක්ඛ ස්වභාවයට පත් වුණොත් ඔබගේ ඥාති වේසනයක් ඔබට ආවොත් එහෙම පින්විතනි. ඥාති කියලා කිව්වේ අම්මා තාත්තගෙන් පටන් අරගෙන දරුවගෙන් පටන් අරගෙන. ඔය ඥාති වේසනේ ඔබට ආවොත් එහෙම පින්විතනි ඔබට හිතා ගන්න බැරි තරම් මහා ගින්නක් උදා වෙනවා ජීවිතේට. ඔබ කෑ ගහනවා පින්විතනි ඔය විදිහට. ඒක නේන නම් පින්විතනි තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සත්වයේ තමන්ගේ ඔය අම්මම අම්මා වෙලා මේ සසරේ ඉඳද්දී ඒ අම්මා මැරිච්ච කොට අඬපු කඳුළු ගන්න කඳුළු ප්‍රමාණය මේ සාගර ජලයටත් වඩා වැඩි කියලා. ඔය අම්මම අම්මා වෙලා ඉඳද්දී මොලේ බුද්ධියක් තියෙන කෙනෙකුට මේ අනන්ත සසරේ දිග ප්‍රමාණය ගැන හොයාගන්න පුළුවන්ද? ඔය අනන්ත සසරේ පින්විතනේ හැම අද්දවෙකම ඔබට අම්ම කෙනෙක් හිටියා. තාත්ත කෙනෙක් හිටියා. සහෝදර සහෝදරයෝ ඉන්නේ නැති. ඥාතිවරු ඉන්නේ නැති. භෝග වේසනේට ඔබපත් වෙන්නේ නැති අනන්ත අප්‍රමාණව පින්විතනේ. ඔබ හිතලා බලන්න ඔබ ගොවියෙක් පින්විතනේ. ලක්ෂ ගාණක් වේදන් කරලි වෙලා ඔබ අක්කර දෙක තුනක් වගා කළා. එක පාට ඇල්ලුවා පින්විතනේ පෑවිල්ලක් පෑවිල්ලක් කළා සම්පූර්ණයෙන්ම ඔක්කොම භෝග ටික විනාශ වුණා. අද ඔබට ඕක දැනෙන්නේ නැහැ කඩෙන් හාල්ගෙන හැල කන නිසා. බොහෝ පිරිසකට නමුත් මේක දෙන්නේ ගොවිතැනින් ජීවත් වෙන පිරිස් ඉන්නවා පින්විතනේ අන්තිමට එළිලා මැරෙන්න වෙන තත්ත්වයට එන. භෝග වේසනේ නිසා. කර කියා ගන්න දෙයක් නැති වෙනවා පින්විතනේ. ඔබ හිතන බලන්න. ඔබ ගයක් හදාගෙන යනකොට මගේ දිගේ කඩා වැහෙනොත් එමු දෙන්නේ. කොහොමද හපුඩ එන්නේ ගින්න? ඒ වගේ නේද අර භෝගයක් බබලවල අන්තිමට පණුව ගහුවොත් එමු භෝගෙට. සම්පූර්ණයෙන් පලාතම් පණුවන් ගහලා ඉවරලා ඉවර වෙනවා භෝග වගාව. දැන් හිතලා බලන්න මේ පපුඩ එන්නේ ගින්දර කොච්චරද කියලා. මම එක ඔබට කියන්නේ පිළිද දැන් ඔබ හිතින් ඒ තැනට යන්න ඕනේ. එන අනන්ත අප්‍රමාණ සසරේ පින්විතනේ ඔබට ওই தත්ත්වයට පත් වෙච්ච තැන්. රෝග පීඩාවට පත් වෙලා මොන තරම් දුකයක් ඉන්නද කියලා හිතලා බලන්න. මේ අද්භවෙටි කීතන එතකොට හනේ. රෝගයක් නෙමෙයි කියලා සලකන හෙම්බිරිසාව. හැදලා දුක් ඉන්නේ නැද්ද? හෙම්බිරිසාව කියන්නේ රෝගයක් නෙමෙයි කියලාත් කියනවනේ. දොස්තර කෙනෙක් ගාවට ගිහම දොස්තර මහත්මිය මට හෙම්බිරිසාව. මට බේත් දෙන්න කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඕකට දෙන්න දෙයක් නැහැ මහත්මිය. ඔය ඕක ඇරිලේ. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඊට පස්සේ දොස්තර මහත්මිය ගෝල් අන්නර වැහිවිලට ඔළුව අල්ලන් ඉන්න ගිහිල්ලා ටිකක් එලා. ඒ කියන්නේ අහන්නේ නැති නිසා. ඒ මොකද කියලා ඇහුවද? නෑ ඕකට බේත් දෙන්න මට මාගා බේත් නැහැ. ඕක ඔළුව අල්ලන් හිටියා නම් නියුමෝනියා වැඩි. එතකොට බේත් දෙන්නම් කියලා. එනා ඔච්චර කියන සිංහදෙල ඔය පොඩි හෙම්බ්‍රිස්සා වැදෙල කොච්චර දුක් විඳලා ඉඳලා බලන්න ඔළුව පල්ලයට තියන් ඉන්න බෑයි හොටු වැක් කරනව නැහැ ඒ මදිද තැන් කියක් ඉන්න පුළුවන්ද අනික් වැඩත් කරන ගමන් හෙම්බ්‍රිස්සාව තියෙනවා මේ නැහයෙන් හොටු පොඩ්ඩක් වැක් කරනවා ඔළුව පල්ලයට ඉන්න බෑ ඇතුලේ නියන් කෙවිලා කෙවිලා වගේ ඇවිදලා ඒක හච්චින් යන එනවා මොන හරි එකක් එනවා තැන් කියක් ඉන්න පුළුවන්ද එහෙම සතුටේ පින්විතනේ ඔබට ජීවිතේ පා කරන්න නියුමෝනියාව හදවන්න ඕනේ නැහැ. ජීවිතේ පා කරන්න පින්විතනේ හෙම්බිරිස්සාවක් සතියක් හදලා තිබ්බනම් ඇති. එහෙනම් ඔබට හොඳටම විශ්වාසයි නේද පින්විතනේ ඔබ දුක විඳිනවා කියලා. දැන් ඔය විඳපු දුක ගැන ඔබට තේරෙනවද පින්විතනේ ඔබ දුක් විඳා කියලා? ඒ දුක් විඳින්න කැමතිද ඔබ? හොඳට කල්පනා කරලා බලන්න පිඟුදනේ පොළවේ පස් කණායි කොච්චර ඉන්නවද කියලා තමන්ට වේසනේට පත් වෙච්ච වෙලාවට තමන්ගේ දරුවෝ ඔක්කොම මැරෙනකොට එන ඔබගේ ජීවිතෙත් ඔය ටික ඔබට විඳලා තියනවද නැද්ද ඔබ එන අනන්ත සසරේ පිඟුදනේ දැන් ඔබ කොච්චර විඳලාද අම්මා මැරිච්ච වෙලාවේ ඔබ සිහි නැතුණා නම් 10 වතාවක් පිඟුදනේ මරණ කියලා දැනගත්තාම තුන් වතාවක් සීන නැතුණා. පෙට්ටිය ඇරියට පස්සේ තුන් වතාවක් සීන නැති වුණා. පෙට්ටිය වැහුවට පස්සේ තුන් වතාවක් සීන නැතුණා. නව වතාවයි. පෙට්ටිය වල ඇතුළට දාද්දි නව එක වතාවයි 10 වතාවයි. සමහන් එහෙම නේද වෙන්නේ? ওই අවස්ථාවවලදී වෙන්නේ. ඊට ටික හොඳ ජොලි ඉන්නවා. හවුද ඒ අවස්ථාවල් තියෙනවා පිළිඳින එක දරා ගන්න බැරි. ඒ දරා ගන්න බැරි තැන් වලට ආවට පස්සේ පිළිඳින සිහි නැති වෙන මට්ටම. ඇද වැටෙනවා බිමට. කෑ ගහනවා. කකුල් අතපය ගහනවා පොළොවට. පිළිඳින මේ ලෝක සත්‍යයේ යහපත පිණිස වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි පිළිඳින අමතක වෙන එක. අමතක වෙනවා කියන එක ලෝක සත්‍යයේ යහපතට තියෙන එකක් මිසක් අයහපතට තියෙන එකක් නෙමෙයි. ඔබ කියයි එහෙම කොහොමද හඳුන්නේ? එතකොට දැන් ගාත පාඩම් කරන ඒවා අමතක වෙනවා. ඉස්කෝලේ ළමයින්ට අමතක වෙනවා. ඒක හොඳ නෑ. අම්මා මැරිච්ච වෙලාවේ Tamanට ආපු ඒ දුක් වේදනාව මතක හිටියොත් ජීවිතෙන් පින් ජීවත් වෙන්න පුළුවන්ද මිනිහෙකුට? කවදාවත් බෑ. ඒ දැනෙන වේදනාව පින් ඉවස ගන්න බෑ මිනිස්සෙකුට. ඒ ඉවස ගන්න බැරුව තමයි පිළිදෙන කෑමර දෙන්නේ. ඉවස ගන්න බැරුව තමයි පිළිදෙන බිම පෙරලෙන්නේ, පස් කන්නේ. මේ හැම එකක්ම පිළිදෙන ඔබ ජීවිතේ විඳලා තියෙනවා. ඒ වගේම පිළිදෙන ඔබට නොහිතෙන්න ඕන දේවල් ඔබට හිතිලා තියෙනවා. මටම හීදෙනෙක් ඇදලා කියලා තියෙනවා. අනේ හාමුදුරනේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරනේ. බුදු හාමුදුරුවන්ව මතක් වෙනකොට මට ගහන්න හිතෙනවා බුදු හාමුදුරුවන්ට. මම මුන්න පාපයක් කළාද මන්ද හාමුදුරනේ මට එහෙම හිතෙනවා. බුදු පිළිම කඩන්න හිතෙනවා. තව සමහර කියන දෙන බුදු හාමුදුරුවොත් එක්ක ෆීලිංග්ස් එනවා. එහෙනම් මේ ඔක්කොම මානසික ප්‍රශ්න. මානසික දුක් වේදනාවල් පිළිබඳ දෝමනස්ස ස්වභාවය ඔය. එහෙම ස්වභාවයක් ආවට පස්සේ පිළිබඳ ඉවසා දරා ගන්න බැරි මහා පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා හිතේ. තමන්ට නොහිතෙන්න ඕන එකක් හිතෙද්දි. ඒ වගේම පිංගුදුනි තමන් කැමති නෑ තමන්ට ලෙඩ හැදෙනවට. අපිට ඔලුව හැක්කමක් හැදෙනොත් පිංගුදුනි එතන දුක් දෙකක් තියෙනවා. අරිහතුන් වහන්සේ ඔලුව හැක්කමක් හැදෙනවා මෙතන තියෙන දුක් එකයි. උන්වහන්සේ ඔලුව හැක්කම නිසයින. ඔලුව හැක්කම නිසයින. කායික වේදනාව විතරයි දැනෙන්නේ. නමුත් මෙතන අපිට දෙකක් එනවා. එකක් අර කායික වේදනාව අනිත් එක මානසික වශයෙන් දැනෙන වේදනාව. එහෙනම් කයට යම් අමහිරිතාවයක් දැනෙනකොට පින්වතුනි මානසිකව අපි මහා පෙරිල්ලකින් පීඩාවට පත් වෙනවා. ඔබට ඒ ස්වභාවය දැනෙලා ඇති. එහෙනම් ඔය ආකාරයට පින්වතුනි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන තැන්වලට අනන්ත අප්‍රමාණෝ මේ අත්බැවේ අපි මුණ දීලා තියෙනවා. ඔය එකම අවස්ථාවකට අපි කැමති නැහැ පින්වතුනි. ඇයි පින්වතුනි සමහර කෙල්ලන්ට කොල්ලෝ ඇසිඩ් ගහන්නේ? කොල්ලෝ කියන්නේ නේද නරුමියෝ කියමුකෝ. ඇයි නරුමියෝ ඇසිඩ් ගහන්නේ කෙල්ලන්ට? එහෙනම් මානසික වේදනාව දරා ගන්න බැරි. තමන් ආදරය කළා, ආදරය කරපු ළමයා වෙන කෙනෙක් එක්ක පැනලා ගියා. වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් තියාගත්ත තමන්ට බෑ කිව්වා. පපුවට එන ගින්න පිංගුතුනි දරන්න බෑ. ඒ දරන්න බැරි නිසා තමයි පිංගුතුනි. ඒ ගින්න පිට කරන්න තමයි පිංගුතුනි. අනිත් කෙනාව දවන්න හදන්නේ. අනිත් කෙනාව මරන්නේ. තමන්ගේ බිරින්දෑව තවත් මිනිස්සෙක් සමග යහන්ගත වෙලා ඉන්නවා. තව මිනිස්සෙකුට දරන්න බෑ පිංගුතුනි. ඒ වෙලාවට එන ආවේගයේ කොච්චරද කිව්වොත් මේ උසාවියෙන් පවා නිදහස් කරන ওই මනුස්සයව බෙල ගැපුවට. දැන් ඔබ හිතන්න පින්විතින අර ඇඳේ ඉන්න මනුස්සයගේ බෙල්ල කැපෙන්න එකපාරින් කඩුවෙන් ගහන්න නැත්තම් මන්නේ කොටන්න කෑලි කෑලි වලට යනකම් ඇඳ උඩ තියලා කපන්න. අර මනුස්සයාට පොඩි තරම් මානසික වේදනාවක් එන්නේ නැද්ද කියලා එක දැක්කහම කේන්තිය කියන්නේ පින්විතින තනිකර මානසික වේදනාවක්. දේශය තනිකර මානසික වේදනාවක් පිටින් එනවා තියෙන්නේ. මානසික දුක් වේදනාව දේශය කියන්නේ. ඒක දරා ගන්න බැරි තැනට එනකොට පිටින් ඒක පිට කරන්න ක්‍රම හොයනවා. මුලින්ම ඔක හිතට එන්නේ ඊට පස්සේ වචනෙට බහලා ඊට පස්සේ ඔක කයට යනවා. ඉතලා හිතින් මේක පුළුවන් තරම් ඉවස ගන්න බලනවා. හිතින් බැනලා 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 ඉවස ගන්න බලනවා. එහෙම බැරි නොත් එහෙම වශයෙන්ම බයිනවා ඊට පස්සේ කුණු හරපකීකේ බයිනවා. ඒවත් බැරි නොසිංහල ඊට පස්සේ කයිට බහිනවා. කයිට බහිනවා කියන්නේ අතින් පයින් ගහනවා. බෝම්බ ගහනවා මොනව හරි කරනවා. දැන් ඔබ හිතලා බලන්න පින්වදනේ. ওই தත්වයන්ට පත් වෙන්න මොන තරම් පීඩාකාරී ස්වභාවයකට පත් වෙලාද කියලා මේ මිනිස්සු. සමහරුන්ට හිතෙන්නේ මේ කරපු දෙයට මම ඔබගෙන් අත්බැවක් ගහන්නේ. ජාතිත් මම ඔබෙන් පිළිගන්නවා කියලා. එහෙනම් හිතලා බලන්න මොන තරම් මානසික ව්‍යාධියකට පත් වෙලාද කියලා. ඔබල කියන්නේ ගිහිල්ලා නැහැ නේද ජීවිතේ කවදක්වත්. ඔබට ඇඳිලා නැද්ද මේ ඉඳන් කියන් තියනකොට. ඇයි ඇඳෙන්නේ? ඔබට ඒක දරා ගන්න බෑ සිංහසනේ. ඔබ කියන මට දුකට නෙමෙයි අඳන්නේ මට හරි කේන්තිව එකක් කර වැඩේ. ඉක්කි ගගා කියන්නේ. සතුටුද මේ ඉඳන් ඔබට? දැන් ඔබගේ කොන්ද රිදෙනවා නම් පින්වදෙන ඔබට මානසික වේදනාවක් නැද්ද? තියෙනවා. කොන්ද රිදෙන එක එකක් පින්වදෙනේ. මල කරුමයක් මේක වණ ටික අහගන්න බෑ කොන්ද රිදෙනවනේ. කියලා අහනවා වණ ටික. එහෙම නැද්ද? ඔබට නිින්දයගෙන එනකොට ඔබ හිතන්නේ මල කරුමයක් මේක මොන්න මල කරුමයක් කරගෙනද මන්ද මට නිින්ද යනවා. රැට ඒ වගේම කියනවා. මොන මල කරුමයක්ද මන්ද කොච්චර කරත් නිින්ද යන්නේ නැහැ. සමහර කියනවා බණ අහලා ගිය දවසට නිින්ද යන්නේ නැහැ ප්‍රීතියද කොහෙද කියලා. ප්‍රීතියක් නෙමෙයි ඉතින් මෙතන බුදින්න ඉතින් මෑහටක් මෙතන. නේද? එතකොට පිංගසනේ නෑ හිතලා බලන්න මොන තරම් මානසික ව්‍යාධීන්ට පත් වෙනවද කියලා. ජීවිතේ වැඩි කාලයක් ඉන්න පිංගසනේ ඔය කියන මානසික පීඩාකාරී තත්ත්වයන්ගේ. ඔය දෙයක් උනාට පස්සේ පිංගසනේ ඔය දෙය වෙයි කියලා බයෙන් කොච්චර ව්‍යාධීන් දෙන්නේ. කල්පනා කරලා බලන්න. මොකද අපි මේවා පිංගසනේ ඔක්කොම සිහි කරලා බලන්න ඕනේ. අපි මේ අද්දබේ ජීවත් වෙලා මොකද අපිට මතක පින්විතනි ඔය පෙළීමෙන් ඉඳලා ඕකෙන් නිදහස් වෙනකොට ආපු ආස්වාදේ විතරයි. ඒක නිසා අපි තාමත් හිතාගෙන ඉන්නවා පින්විතනි මේ ජීවිතේ හරි සැපයි කියලා හරි සාරයි කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්විතනි ඔබ විඳපු දුක් ටික අනන්ත අප්‍රවිඳපුවා. මම පස්සේ ඔබට දකින්න උගන්වන්නම්. එහෙනම් පින්වදින මේ අද්දවි එහෙමනම් මේ අනන්ත සසරේ කොහොම දුක් විඳින්නේ නැද්ද කියලා හිතලා බලන්න. එහෙනම් මෙතනින් ගැලවුණේ නැත්තම් පින්වදින මේ අනන්ත සසරේ මේ ගමන ආවේ පින්වදින එකම හේතුවක් නිසා. ඒ තමයි පින්වදින මුල ප්‍රඥාව තිබුණ නැති නිසා. මතක තියාගන්න පින්වදින මුල ප්‍රඥාව නැත්තම් අග අමත නැහැ. අමය කියලා කියන්නේ පින්විතනේ නිවන. මුල ප්‍රඥාව නැත්තම් පින්විතනේ අග නිවන නෑ. එහෙනම් මේ සංසාරෙම ස්වභාවය එහෙමයි පින්විතනේ. මේක කොච්චර දිගද කිව්වොත් කොච්චර දිග කතා කළත් වැඩක් නෑ පින්විතනේ. මොකද හේතුව? මුල ප්‍රඥාව නැත්තම් අග නිවන නෑ කොහොමදවත්. ඒ කිව්වේ හිතක් ගැන පින්විතනේ. පටිච්චසමුප්පාද චක්‍රය අවිද්‍යාවෙන් නම් පටන් ගත්තේ. අග අනිවාර්යෙන් කෙලවර වෙන්නේ මොකෙන්ද? දුකෙන්. ඒකයි ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති කියන්නේ. මුල පටන් ගත්තේ අවිද්‍යාවෙන් නම් පින්විතින කියන්නේ මුල ප්‍රඥාව නැත්තම් අනිවාර්යයෙන්ම අගට යන්නේ මොකක් එක්කද? දුකක් එක්කම තමයි. එහෙනම් මේ සංසාරයේ මූලික තැනුම් එකකේ තමයි පින්විතින හිත. ඔය සංසාරයක් කියලා කියන්නේ පින්විතින තප්පරයකට ප්‍රකෝටි වතාවක් ඇති වෙන හිතේ. මොනවාද? හිතේ රිපීට් වෙච්ච තැන් මෙන්න එක හිත මෙන්න ඊළඟට ඉස්සෙල්ල හිත මෙන්න ඊට ඉස්සෙල්ල හිත මෙන්න ඊට ඉස්සෙල්ල හිත දැන් මොකද හැදෙන්නේ? සංසාරේ. තප්පරයකට ප්‍රකොටි වතාවක් හැදෙනවා නම් කියන්නේ සංසාරේ හිත 100ක් හැදෙලද? කල්ප ගානත් අනන්තයි අප්‍රමාණයි නම් පින්විතනේ තප්පර ගාන. කල්පයකට තප්පර කීයක් තියෙනවා? දැන් අපිට හිනා වෙනවා. ඇයි ඒ? දැන් අපිට තේරෙනවා පිමිදෙනෙක්. කල්පයකට තියෙන දවස් ගානත් අනන්තයි අප්‍රමාණයි නා. මේ අවුරුදු ගාන. අවුරුදු ගානේ අවුරුදු 100 ඒව ගාන. එන අවුරුදු ඒව. දවස් ඒව. තප්පර ඒව. තප්පරයකට හිත ප්‍රකෝටි වතාවක් විතර තියෙනවා නම් පිංගද. නෑ අනන්ත සසරේට හිත කීයක් තියෙන්නේ නැද්ද? ඔය එක හිතක් හිතක් ගන්න මොනවද ආවේ? දුක්. පිංගද නෑ වෙච්ච දේ වුණානේ ප්‍රශ්නයක් නෑ අපි අතල දාන වෙච්ච දේ වුණා. පිංගද මතක් කරගන්න. අපි අතීතයට ගියොත් එහෙම මං කිව්වේ සසර පටන් ගත්තේ මේ මේත කෙලවරෙන් නම් හොඳට අවසන් වෙන්නේ මේ මේත කෙලවරෙන් කියලා අද මෙතන නම් ඉන්නේ. ඔගේ මැද්දට ගිහිල්ලා ඒ තථාගතයන් වහන්සේගෙන් බන්ටි ගහමු අපි. ඒ මැද්දේ ඉන්නකොට පින්විතනේ මේ තථාගතයන් වහන්සේ මේ මනම නෙමෙයිද කියන්නේ? එහෙනම් අපිට දැන් තේරුම් කරලා දෙයි නේද පින්විතනේ මේ වෙලාවේ අපි කොච්චර දුක් විඳිනවද කියලා? ඒ අද්දැවේ ඉපදිලා. ඊට පස්සේ එහෙනම් මේ අනන්ත සසරේ කොච්චර දුක් විඳිනවද කියලා අපිට තේරුම් කරලා දෙයි නේද? පින්විතනේ එහෙනම් දැන් හිතලා බලන්න ඔබ ආපස්සට ගිය කෙනෙක් නේ. එහෙනම් ඔබ ආපස්සට ගිය කාලේ ඒත් අනන්ත කාලයක් නේද? ඒ අනන්ත කාලය තුළ පින්විතනේ මොනවද වින්දේ? දුක් නේද? එහෙනම් පින්විතනේ මේ අද්දැවේදී ඔබ මේක කරගත්තේ නැත්තම් ඔය දුක් විඳා හා සමාන කාලයක් ඔබට නැවත දුක් විඳිනව නේද? එහෙනම් බලන්න සිංහතුනි අනන්ත අප්‍රමාණ කාලයකට සිංහතුනි අවුරුදු 60ක් දීලා තියෙනවා ගැලවෙන්න. එහෙනම් මේ ශරණයක් නෙමෙයිද සිංහද? දැන් මේ ශරණය මොකද්ද ඔබ ඔය කරන්නේ? ඉස්සෙල්ලා බලන්න ඔබ මොකද්ද කරන්නේ කියලා ඊට පස්සේ බලන්න මේ ලෝක සත්‍යය මොනවාද මේ කරන්නේ කියලා. එතන ලෝක සත්‍යය මේ ගැන මාත්‍රයකවත් අවබෝධයක නෙමෙයි ඉන්නේ. නමුත් ඔබ මින්දු මාත්‍රයක හරි අවබෝධය ඔබ කල්යාණ මිත්‍ර ඇසුර ඉන්න කෙනෙක් නෙමෙයි. ඒකයි මම ඔබට මේ පන්න මේක කියන්නේ. මේ දක්වා සසරේ අනන්ත අප්‍රමාණව දුක් විඳන නම් පින්විතනි මෙතනින් එහාට තියෙන කොටසත් ඒ වගේම දුක් විඳින්න වෙනවා. මොකද ඒක ආයි අමුතුවෙන් අලුත් වෙනසක් නෑ පින්විතනි. මේ අවුරුදු 60 ඇතුළේදී වින්දිනේ අවුරුදු 60යිනේ ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔය 60 අන්තිම 10ත් අයින් කරන්න ඕනේ මුල 10ත් අයින් කරන්න ඕනේ. මුල 10 මොකුත් තේරෙන්නේ නැහැ. අග 10ත් මොකුත් තේරෙන්නේ නැහැ. එතකොට තියෙන තව අවුරුදු 40යි. දවසකට පැය 6ක් නිදාගත්තොත් වින්දිනේ පැය 6ක්. පැය 8ක් විතර නිදාගන්නේ සාමාන්‍යයෙන්. පැය 6ක් නිදාගත්තොත්. එතන ඒකට තව අවුරුදු 10ක් ඔබ නිදි. පහහකෙන් දවසෙන් හතරෙන් එකක් නේද? එහෙනම් 40න් හතරෙන් එකක් අයින් වුණාට පස්සේ තව අවුරුදු 30යි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පියවි 30න් ඉන්නේ පින්විතනේ අවුරුදු 30යි. ඒ කියන්නේ ඔබ කන්න ඕනේ බොන්න ඕනේ යමකමක් හම්බ කරගන්න ඕනේ දරුමල්ලෝ හදාගෙන ඒ කටයුතු කරලා ඔක්කොම කළාත් කරන්න තියෙන්නේ කොච්චරයිද? අවුරුදු 30යි. ඔය අවුරුදු 30ේ මහන්සි වුණේ නැත්තම් පින්විතනේ ආයි මොකද වෙන්නේ? මෙච්චර කල් තිබිච්ච සසර ආපෞසරයක් රිපීට් වෙනවා. ඔලුවක් කොහෙද දෙන්නේ නැද්ද ඔබ කිමින් දෙන්නේ නැත්නම් ඔබට නැත් තේරෙන්නේ නැහැ නැත්නම් ඉහවහ ගිය මහා මොට්ටකමක් තියෙන මේකදනේ ඔබ හොඳටම දන්නවා මේ අද්දවි ඔබ කොච්චර දුක් විඳනද කියලා ආයි මේකම හම්බුණත් වින්නතන ඔබට අනන්ත ප්‍රමාණ දුකක් තමයි විඳින්න වෙන්නේ අනන්ත ප්‍රමාණ දුක් තමයි විඳින්න වෙන්නේ. එහෙනම් පින්විතනි මේ ශරණය ඇතුලේ තමයි පින්විතනි ඔබට ලෝකෙ ගොඩනගන්න වෙලා තියෙන්නේ. මේ ශරණය ඇතුලේ ඔබට දැන් ලෝකෙ ගොඩනගන්න නැවම මුළු ලෝකෙම ගොඩනගන මේ ශරණිය ඇතුලේ හරියට මේ මෙච්චරයි අපිට තියෙන්නේ මේ ඔක්කොම කරගන්න කාලේ අපි ඉක්මනට ගේ හදා ගන්න ඕනේ ඉක්මනට ළමයි හදා ගන්න ඕනේ ඉක්මනට කසාද බඳින්න ඕනේ ඔයද ඉක්මනට අපි වාහනයක් ගන්න ඕනේ මිදින්න බෑනේ තින් පුතේ මහ කාලයක් තරුණ කාලේ තමයි කරගන්න එකක් ඔක්කොම කරගන්න තියෙන්නේ ඒකින්ද අපි පුළුවන් තරම් මේ මේක කරගන්න ඕනේ එහෙම කියලා පින්විතනේ මිනිස්සු මොකද කරන්නේ අග කෙලවර දන්නෙත් නැහැ, මුල කෙලවර දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ හම්බෙච්ච එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතාගෙන මිනිස්සු මොකද කරන්නේ? කාම සම්භෝගයේ දෙනවා පුළුවන් තරම්. මේ ශනේක කාලයක් හම්බුණා අපි කියන්නේ පුළුවන් නම් මෙතනින් බේරිලා පලයල්ලා කියලා. අනන්ත සංසාරේ ඔයගේ ශන හම්බෙන්නේ නැති වෙන්නේ. නමුත් ඒ එකකවත් අපිට මේක කරගන්න බැරි වුණා. එහෙනම් අපි හොඳටම දන්නවා අපි කියන්නේ එකම වැරද්ද නැවත නැවත කරගෙන ඉන්න මීහරක් රැලක් අපි ඔක්කොම. නමුත් මේ අද්වැවෙත් මීහරකම වුණොත් එහෙම වෙන්නේ මෙන්නේ මොකද? ආපහු සැරයක් මේක රිපීට් වෙනවා. ආපහු සැරයක් මේක තව එහාට යනවා කියලා කියන්නේ පින්විතනේ. මොන අපරාධයක්ද බාන කරගන්නේ? මේ අද්වැවේ දුකයි කියලා උඩ දැනුණා නම් විතරයි මම මේ කියන්නේ. මේ අද්වැවේ දුක නැත්තම් කමක් නැහැ මේක. එහෙමනම් පිංගුතුනි මේ තියෙන වෙලාවෙන් උනේ උපරිම ප්‍රයෝජනය ගන්න. මේ තියෙන වෙලාවෙන් ප්‍රයෝජනය ගන්න නම් පිංගුතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්න ඕනේ. දැන් ඔබ හොඳටම දන්නවා පිංගුතුනි ඥාති වේදනාවක් කියන එක ඔබට දුකක්. නැවත පිංගුතුනි ඇත්ත කතාව තමයි ඥාති වේදනාවේ දුකක් වෙන විදිහක් නැහැ. නැවත ඔබට දුකක්. භෝග වේදනාවේ කියන එක දුකක් වෙන විදිහක් නැහැ පිංගුතුනි. රෝග වේදනාවේ කියන එක මානසික දුකක් වෙන විදිහක් නැහැ පිංගුතුනි. ශාරීරික දුකක් විතරයි වෙන්න පුළුවන්. නවතද මේ ඔක්කොම දුක බවට උඩටපත් වෙලා තියෙනවා. මෙන්න මේක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ සෙන්දේ. මොකද මේ අපි දුක් වෙන්නේ කියලා. මේ ගෑනු කෙනෙක් මැරෙනවා. ඔබ සද්ද නැති ඉන්නවා. එක පාට ඔය දෙන්නා කනෙක්ට් වෙනවා. අහමගේ අම්මා මැරිලා දැන් අඬනවා. උනේ මොකද්ද? ගෑනු කෙනෙක් මැරුණා. එක පැත්තක. අනිත් පැත්තේ හිතක් උදා වුණා. හිත උදා වෙලා ඉවරනකොට බඳනවා. දැන් ඔය සිද්ධි දෙකක්ද එකක්ද? ඥාන කෙනෙක් මැරෙන එකයි. ඔබගේ හිත උදා වෙන එකයි. ඔය සිද්ධි එකක්ද දෙකක්ද? දෙකක්. ඔය සිද්ධි දෙකක්. ඔය සිද්ධි දෙකක් උනාට වෙනසක් ඔය සිද්ධි දෙකමක් වෙනවද? එකක් බවට පත් වෙනවා අන්තිමට දන්නේ. ඔය දෙක කනෙක්ට් වෙනවා. එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච තමයි ඔය අඬන්නේ. ඔය දෙක එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් කවදාවත් ඔබ අඬන්නේ නැහැ මේකට. එහෙනම් දුක දකින්න ඕනේ සිංහතනේ. අර ගෑනු කෙනා මැරෙන එකේ නෙමෙයි. දුක දකින්න ඕනේ පින්විතනේ. මොකදනද? ඔන්න ඔය දෙන සම්බන්ධ වෙන එකේ. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් කවදාවත් අපිට දුකක් එන්නේ නැහැ පින්විතනේ. එහෙනම් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය ඇතුළේදී පින්විතනේ ඔබට හොඳ ආකාරවම දැනගත්ත හැකි මේ දේවල් කොහොමද මේ වෙන්නේ කියලා. ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්විතනේ. එක පැත්තකින් භෝගයේ වේසනේ වෙනවා. වෙනසටපත් වෙනවා. මේ මැද්දේ ඔබ ඉන්නවා. දැන් ඔබට දුක ඇයි? දුකක් එනවනම් දුක එන්නේ කොහමද? ඔය දෙන්නා මක් වුණොත්ද? සම්බන්ධ වුණොත්. ඔය දෙන්නා සම්බන්ධ වුණොත් පින්විතෙන අනිවාර්යෙන් දුක එනවා. ඔය දෙන්නා සම්බන්ධ වුණේ නැත්නම් පින්විතෙන දුක එන්නේ නැහැ. දිටි වේදනේවත් එහෙමයි. දෘෂ්ටියක් ඔබ දරාගෙන ඉන්නවා. තව කෙනෙක් ගාලේ දෘෂ්ටිය බිඳිනවා. ඉතින් ඔය දෙකකට සම්බන්ධ වෙනවා. ඔය දෙකකට සම්බන්ධ වෙච්ච ගමන් ඔබට මානසික වේදනා. වේදනේ දෘෂ්ටි නැතිවීම කියන එක මහා පුදුම වේදනාවක් වෙන විදිහට මේක දරන්න බැරි වේදනාවක්. සමහර මිනිස්සු ඩිවෝස් වෙලා ඉන්නේ. සමහර මිනිස්සු හිරේ ඉන්නේ. මිනිස්සේ හිරේ ඉන්නවා පිංගුදුනි. නෝනවයි නෝනගේ ෆවුලි ඔක්කොමයි මරලා. අහල බලන්න මොකද කියලා. කොහමද ඔබ උනේ? මායි නෝනයි අවුරුදු 10 කට කලින් චිත්‍රපටියක් බැලුවා. ඒකේ හිටියේ සලමන් ඛාන්. අවුරුදු 10 කට පස්සේ අපිට ওই චිත්‍රපටිය මතක් වෙලා. නෝනා කිව්වනේ ඒක අමීර් ඛාන් හිටිය කියලා. මං කිව්වනේ නෑ නෑ සල්මන් ඛාන්. අතහැරියම නෑනේ නෝනා. අමීර් ඛාන්මයි කිව්වනේ. මට චුට්ටක් ඒත් ගියා. මං හැරෙන් කිව්වා. නෑ සල්මන් ඛාන්. කට කැඩිච්ච කතාවක් මේ ගෑණි කිව්වනේ. අපේ අම්මට බැන්නනේ. තමුසේ අම්මා වගේමයි. කියපු එකේමයි ඉන්නේ කියලා. මට ඒ වෙලාවේ තව කේන්ති කියන්නේ. මං කිව්වනේ හොඳ වචන දෙකක් කියලා තෝ එන්න එපා අම්මට බයින්නේ කියලා. මේක මට උලුක් කළානේ. මට නම් ඒ වෙලාවේ විස ගන්න බැරි වුණා. අතට අහුනේ ඉරමනේ ගැහුවා ඉරමනේ. ගෑණිය එතනමයි. ඊට පස්සේ ඒකේ මල්ලි තාත්තයි ආවනේ. මට හිතින් කරන් දෙයක් තිබුණේ නැහැ මම දෙන්නවත් මැරුවා. ඒක දැක්කම ඒගොල්ලෝගේ නංගී අම්මයි. ඉතින් මට බේරෙන්න ඕනෙ නේද මම දෙන්නවත් මැරුවා. දැන් අන්තිමට පිඳුනේ. දැන් මේ මනුස්සයා ජීවිතාන්තයේ හිරේ ඉන්නේ. මොකක්ද? දිට්ටි වේශණයටපත් වෙලා. අර චිත්‍රපටියේ අමීර් ඛාන් ඉන්නේ කියපින්ද? ඔහොම දේවල් ඕනේ තරම් තියෙනවා මේක. ඔබගේ ජීවිතේ වෙලා නැහැනේ. වෙලා නැහැනේ. ඔය වගේ පුංචි දෙයකින් පටන් අරගත්ත දේවල් නිසා ඔබට හිතෙන්නේ නැද්ද අනේ මේ කාලකන්‍යාව කසාද බඳින නැතු විට යනම් මං කොච්චර වාසනාවන්තද කියලා. ඔබ ඔහොම හිතන කොට තියෙන දේ. ඒ මනුස්සයත් කාමරෙට ගිහලා හිතුවේ ඕකම තමයි. පටන් ගත්තේ වෙනුනේ ඕයිද ලොකු දෘෂ්ටි නෙමෙයි මේකද? නවත් පුංචි හරි දෘෂ්ටි. මොදේ උපාදාන කරගෙන ඉන්නේ? දිට්ටි උපාදාන කියන්නේ ඒකයි. ඒ උපාදාන කරන් ඉන්න එක නිසා අතාරින්න බෑ. එහෙමනම් පිළිතුරු හොඳට කල්පනා කරලා බලන්න. ඔය වගේ මහා විපත්තියෙන් වඩ පත් වෙච්ච වාර ගන්න නම් තයි අප්‍රමාණයි. පිළිතුරු හැම එකක්ම සිද්ධ වෙන්නේ යම් යම් කරුණු කීපයක් නිසා. ඔය එකක්වත් නැත්තම් දුක නෙමෙයි පිළිතුරු. ඔය ඔක්කොටම කියන්නේ පිළිතුරු විහිං හදාගත්ත දුක. ශාරීරික දුක්ඛය හැරෙන්න මේ ලෝකේ යම් වෙන දුකක් තියෙනවා නම් පිළිතුරු මේ ඔක්කොම හදාගත්තුවා. ශාරීරික දුකත් හදාගත් එක ශාරීරික හැදුන්නේ නැත්නම් ඒ දුකත් නැහැ. නෑ යමෙක් ජීවතුන් අතර ඉන්නවා නම් පිටින් මේ ජීවතුන් අතර ඉන්නේ ඉන්න කාලය තුල දැනෙන්න පුළුවන් එකම එක වේදනාවක් තියෙන්නේ. නැත්නම් එකම එක දුකයි තියෙන්නේ. මොකද මේක තමයි ශාරීරික දුක. ඒ හැරෙන්න තව දුකක් දැනෙනවා නම් පිටින් ඒකාන්තයෙන්ම ඒක විහිං හදාගන්න දුකක්. සම ශාරීරික දුක නෙමෙයි පිංගුතිනි මහ බරපතල දුක. මිනිස්සු සීදී නසා ගන්න නෑ දත්කක් උමට. ලොකු එකක් ආවේ නැත්තම්. ඒකට බේතුත් නැත්තම්. නමුත් මානසික දෙයක් හදිච්ච එකම මොකද වෙන්නේ මානසික ස්වභාවය. කොල්ල දාලා ගියා නම් කෙල්ල මොකද කරන්නේ? කෙල්ල දාලා ගියාම කොල්ල මොකද කරන්නේ? ගෙදරින් අකමැති වුණාම කොල්ලයි කෙල්ලයි දෙන්නම මොකද කරන්නේ? ඔබ ඕන තරම් දකින්න ඕන පිංගුතිනි. ඔබ ඩෑම් එකක් ගාව එහෙම ජීවත් වෙනවද? සාමාන්‍ය දවසකට එකක් දෙකක් හොයා ගන්න පුළුවන්. ඒකයි විඳින ස්වභාවය. මානසික වේදනාව දරන්න බෑ. මානසික දුක දරා ගන්න බෑ මිනිසුන්ට. එහෙනම් පිටින් අපි හොයා ගන්න ඕනේ ක්‍රමී. ওই මානසික ව්‍යාධීන් මිදෙන්න. අන්නේ ක්‍රමේ තමයි සතගතයන් වහන්සේ දේශනා කළේ. මේකදනි ඊළඟ අද්දවේ උපදින එක නතර කරගන්න එක නෙමෙයි දැන් කරන්න ඕනේ. ඒක ඕන එකක් වෙද්දී මොකද්ද කරන්න ඕනේ? මේ වෙලාවේ තියෙන දුක නැති කරගන්න. මේ වෙලාවේ ඔය දැනෙන මානසික දුකට හේතුව මොකද්ද කියලා හොයලා බලලා මේකදනි අන්නේ ඒක ඕනේ නිරුද්ධ කරගන්න. මොකද මං කිව්වනේ සංසාරයේ තනු මේකකේ හිත ඔබ මේ වෙලාවේ දුක දුරු කරගත්තොත් ඒව තමයි ඊට පස්සේ රිපීට් වෙන්නේ. එන ඔබ සදාන දුකෙන් නිදහස් වෙන විදිහ ඔබ හිතියත් නැත. يعني ඊළඟ අත්දැකියක් තියනවද නැද්ද කියලා විශ්වාස කරන්න ඕනේ නැහැ පින්වතුනි. බුදුදහම පටන් ගන්න. දහම් ශ්‍රවණය කරනකොට තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි ඊළඟ අත්දැකියක් තියනවද නැද්ද කියලා. දහම් අවබෝධයට පත් වෙනකොට තේරෙන්න පටන් ගන්නවා පින්වතුනි ඊළඟ අත්දැකියක් තියනවද නැද්ද කියලා. මොට්ටේක් නෙමෙයි නා. මොට්ටේක් නම් තමන්ගේ දෘෂ්ටියෙම ඉන්නවා නම් පින්වතුනි ඒක කරන් දෙයක් නැහැ. විමර්ශන සීලීව නම් දහම් මහන්නේ පිළිවෙතනේ හැමදෙස්සෙම හොඳට මානසිකාර කරනවා නේද? එතකොට තමන්ට තීරුම් ගන්න පුළුවන් ඊළඟ අද්භවයක් තියෙනවද? පහුගිය අද්භවයක් තිබුණාද? ওই දෙකම. ඔය කාරණා ඔක්කොම හොයාගත්ත හැකි. හැබැයි එකක්වත් නෙමෙයි පිළිවෙතනේ අපිට ඕනේ. අපිට ඕනේ මේ වෙලාවේ ඔබ දුක් විඳිනවා අන්න ඒක නැති කරගන්න ඕනේ. මේ වෙලාවේ පිළිවෙතනේ අර ගෑනු කෙනා මැරුණොත් ඒකේවි අම්මා නෝන දුව සහෝදරි කවුරු හරි ඒ ගෑනු කෙනා මැරුණොත් ඔබයි ඒ ගෑනු කෙනා අතර වෙන සම්බන්ධය මක් වෙන්න ඕනේ නතර වෙන්න ඕනේ. ඒ සම්බන්ධය හැදුනොත් එංගතනේ ඔබගේ පපුවේ ගිනි හැදෙනවා. නැතුව අම්මා මැරුණට කාටවත් ඇඬෙන්නේ නැහැ සිංහ. අම්මා මැරුණාම ඇඬෙනවා නම් සිංහද ඒක ලෙඩක්. දැන් මේ කිව්වොත් එහෙම අර පිස්සන් කොටුවේ ඉන්න පිස්සන් ඇහුවම උඹලට පිස්සුද කියන්නේ? නෑ නෑ අර දොස්තරට තමයි පිස්සු කියලා කියන්නේ. ඕක තමයි වෙන්නේ. අම්මා මැරුණාම ඇඬෙන එක ලෙඩක් කියලා කිව්වොත් එහෙම හොන්ටට බැනුම් එන්නේ. මේ මිනිහට විකාරෙන් කියවනවා අම්මා මැරුණාම අනන්නේ නැති එකක් ඉන්නවද කියලා. මව කිරි බීබේ එකක් ඉන්නවනะ අම්මා මැරුණාම අඬනවා කියලා. එදින නම් මේකට තියෙන හේතු හොයන්න ඕනේ. හේතු හොයලා පින්දෙනි මේ නිස්කාරණ දුක් විඳින එක නතර කරන්න. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න අපි දැන් මේ කතා කරන්නේ මහා දුක්ඛස්කන්ධය ගැන. වර්තමාන දුක්ඛය ගැන කතා කරලා අපි මෙතන එහෙනම් අතීත දුක්ඛය ගැන ආයි අහන්න දෙයක් නැහැ. එහෙනම් මේක මිස් කරගත්තොත් අනාගතේ ඉන්න දුක්ඛය ගැනත් අහන්න දෙයක් නැහැ. එහෙනම් මේ තුන් කාලියම තියෙන මේ මහා දුක්ඛස්කන්ධය ගැන ඔබට වැටහීමක් තියෙනව නේද දැන්? දැන් ඔබ හිතලා බලන්න පින්දෙනි. ඕකෙන් මිදෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දන්නවනේ. ඔය දුක ඇත්තම දුක නෙමෙයි කියලා දන්නවනේ. දැන් මේ වෙනකොට දන්නවනේ පින්දෙනි. යන්තම් මං කියපු නිසා හරි දන්නවා. පස්සේ මං පෙන්වන්නම් මේ ඔප්පු කරලා. ඔක ඇත්ත දුක නෙමෙයි. ඇත්ත දුක කියලා තියෙන ශරීරයට දැනෙන දුකක් විතරයි. අනිත් ඒවා ඔක්කොම පින්දෙනි මේ කනෙක්ෂන් එක නිසා ඔක වෙන්නේ. ඔය සම්බන්ධ වෙන එක බින්දර දැම්මනම් පින්දෙනි. වැඩේ ඉවරයි. දැන් හොඳම උදාහරණයක් ගන්න. කොල්ලේ කෙල්ලෙක්ගේ යාළුවලා ඉන්නවා. ඒ කෙල්ලට මොනවා හරි ප්‍රශ්නයක් කරනකොට හරි දුකයි මේ කොල්ලට. ඊළඟට මේ දෙනාගේ සම්බන්ධය නතර වෙනවා. ඊළඟට කෙල්ලගේ වෙල්ල කඳ දාලා ගියත් මෙයාට ප්‍රශ්නයක්ද? නෑ. එහෙනම් පින්විතනේ මේ මොකක් හරි සම්බන්ධකමක් හැදෙනවා. මෙන්න මේ සම්බන්ධකම නිසා තමයි පින්විතනේ මේ දුක කියන එක හටගන්නේ. දැන් ආයි හොඳට ගමු. කොල්ලා ඉන්නවා කෙල්ලා ඉන්නවා. කොල්ලයි කෙල්ලයි ඉන්නකොට පින්විතනේ. කෙල්ලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම කොල්ලට දුකයි. ප්‍රශ්නේ ආවේ කෙල්ලට. කොල්ලට දුක හැදුනා. එයා ලෙඩේ තියන්නේ කෙල්ලට, හච්චින් යන්නේ කොල්ලට. එහෙම එකක් වගේ නේද? ඒ කියන්නේ කෙල්ලට මොකක් හරි හැදුනොත් එහෙම මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මොකද්ද වෙන්නේ? කෙල්ලට හච්චින් යන පටන් ගන්නවා. කොල්ලට හච්චින් යන පටන් ගන්නවා. සම්බන්ධ බින්දා. දැන් කෙල්ලට මොනවා හරි වෙනවා. හැබැයි කොල්ලගේ දුක හැදෙන්නේ නැහැ. එහෙනම් දැන් ඔබ දන්නවා පිංගුදින් යමෙකුට යමක් වෙනකොට Taman තුල දුකක් හැදෙනවා. ওই සම්බන්ධ නිසා. මතක තියාගන්න දෙන්නටම දුක එකපාර උපදිනා නෙමෙයි. අනිත් කෙනාට යමක් වෙනකොට පින්විතනි තමන්ට තමන් තුල දුක උපදිනවා. එහෙමයි ඒක උනේ. දුක ඉපදුනා Taman තුල. නමුත් ප්‍රශ්නේ උනේ තව කෙනෙකුට. ජීවිතේ නැති වෙන එක දුකද නැද්ද? දුකක්. අම්මට සිද්ධ වුණේ පින්විතේ මහ දුක. මොකද? ජීවිතේ නැති වුණා. අම්මට ජීවිතේ නැති වෙනකොට ඔබ තුල දුකක් ඉපදුනා. ජීවිතේ නැති වුණාද ඔබේ? නැහැ. නමුත් ඔබ තුල දුකක් ඉපදුනා. දැන් ඔබට තේරෙන්නේ නැද ඒක හරි අමුතු දෙයක් කියලා. ඒක කොහොමද වෙන්නේ කියලා. අම්මා මැරුණේ. ඔබට දුකක් ඉපදුණා. ඒක හරි කතාවන්නේ. හරිනම් මේකදී ඉතින් මැරෙන කෙනාට නැති වුණේ දේව. එන එයා හැපෑ ඔක්කොම අඬන්නේ මේ මලමිණියේ පැ අඬන්නේ. මලා කියලා. ඇයි ඔබට වාව ගන්න බැරි ස්වභාවයක් ඉන්නේ? දැන් ඒ ස්වභාවය වෙන තැන් වල ආවේ නැහැ. කඳු නායේ ගිහිල්ලා පවුල් පිටින් මලා. අර වාව ගන්න බැරි තරම් ඒ වේදනාවක් ඔබට ආවේ නැහැ. නමුත් අම්මා මැරුච්ච ගම මහා දුකක් ඉපදුනා. දුව මැරිච්ච ගම පුතා මැරිච්ච ගම හිතා ගන්න බැරි දෙයක් ඉපදුනා හිතේ. එහෙනම් මේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා මේකට මේගොල්ලෝ අතර. පුතා නැති වෙන එක සුදුසුද නැද්ද? කතා කරන්න. මම මේ අහන්නේ අරිහතුන් වහන්සේලා කියලා හිතලා උත්තර දෙන්න කියලා නෙමෙයි. ඒක නිසා දැන් මෙතනින් යන අහන එකක්වත් මම අරිහතුන් වහන්සේලා කියලා උත්තර දෙන්න කියලා නෙමෙයි කියන්නේ. ඔබට දැනෙන පරිදි උත්තරය දෙන්න. මේ වගේ උත්තරයක් දුන්නොත් නම් හරියන්නේ නැහැ. හාමුදුරුවෝ ඉතින් ඔය වගේ වහන්නේ සාමාන්‍යයෙන් ඉතින් අපි අරිහත් කියලා හිතාගෙන වෙන්නේ නැතිනේ. එහෙම එපා. ඔබට දැනෙන උත්තරය දෙන්න පිංගද නෙච්චරයි. මං කිව්වොත් එහෙම. පොල් ගෙඩිය වටිනව නේද කියලා. ඔබට පොල් ගෙඩිය වටිනව නම් පිංගදනි ඔබ කියන ඔව් පොල් ගෙඩිය වටිනවා. පොල් ගෙඩිය වටිනවා කියලා ලැජ්ජ වෙන්න බෑ. මෙතන ලැජ්ජාවට වඩා මොකද තියෙන්න ඕනේ? ප්‍රඥාව. ප්‍රඥාතුලින් මේ ගන්න බලන්න පිංගදනි. ඒ කියන්නේ තමන්ගේ කුණු හංග ගන්න යන්න එපා. ඔය එලිටිස් කියලා දාන්න. දැන් ඇත්ත කතා කරන්නේ එච්චරයි. දරුවා මිය යන එක සුදුසුද නැද්ද? සුදුසු නෑ. දරුවා මිය යන එක සුදුසු නෑ ඒක හරි. නමුත් මිය ගියාට පස්සේ පින්දුර දුකක් ඇති වෙනවා කියන එක නෝමල්ද? ඔබ හිතලා බලන්න දැන් ඔබගේ ඇඟට මූට්ටු වෙලා හිටියානම් දරුවා. එයා මිය ගියාට පස්සේ ඔබට දැන් කකුලක් නැති වුණා නම් දැන් ඇවිදින්න බැරි නා. අන්න වරි වුණාට කමක් නෑනේ. නේ නැව දැන් ප්‍රශ්නෙම ගත්තේ දරුවා මැරුණා සුදුසු නැහැ තමයි දරුවා මැරුණා ඔබට දුකක් උපදිනවා එහෙනම් එකක් වෙන තැනක වෙනකොට තව තැනක තව දෙයක් සිද්ධ වෙනවා එහෙනම් ඔබට තේරෙනව නේද මේ දෙන්න අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා කියලා කොතනින් හරි එහෙනම් මෙතන සිද්ධ වෙන දේ මෙතනට බලපාන්නේ මේ අන්තර් සම්බන්ධතාවය නිසා නම් පින්විතනේ මෙතන සිද්ධ වෙන දේ අපිට නවත්තන්න බැරි නම් මොකද්ද කරන්න ඕනේ මේ අන්තර් සම්බන්ධතාවය කපලා දාන්න එහෙනම් ඔබට දුක ගේන්නේ පින්විතනේ මෙතන වෙන සිද්ධිය නෙමෙයි ඔබට දුක ගේන්නේ මොකද්ද මේ අන්තර් සම්බන්ධතාවය ඒ අන්තර් සම්බන්ධතාවයේ තමයි මෙතන ඔබට දුක් හදන්නේ. දරුවා මැරුණේ නැහැ. යාළුවෝ ටික හිතුවා විහිළුවක් කරන්න ඕනේ කියලා. ඔබට කෝල් එකක් දීලා කිව්වා. ඔබගේ පුතා හැපුණා. මැරුණා. දැන් මෝචරී ඉන්නේ කියලා. දුක උපදිනවද නැද්ද? එහෙනම් දරුවා මැරෙන්නේ නැතුවත් දුක උපදිනව නේද? දරුව මේ පාටියේ. නැද යාළුව විහිදුවක් කළා. නැත් දුක ඉපදිලා. එහෙනම් දරුවා ඉන්නවද මලාද කියන එක මම ඉඳන් නෙමෙයි නේද දුක හටගන්නේ. ඒක ප්‍රත්‍යක් වෙනවා විතරයි නේද? එහෙනම් හිතන්නේ නියම දුක හටගන්න තැන අපි බලන්න ඕනේ. අම්මා මැරෙන එක දුකක් නෙමෙයි පිටින්. සම්බන්ධතාවයෙන් දුක හදන්නේ. ඔබට ඒක වැටහෙනවද? අම්මා මැරෙන එක හොඳ නෑ තමයි. නමුත් අම්මා මැරෙනකොට දැනෙන වේදනාව අම්මා මැරිලා ඒක නිසා පිටින් ඔබගේ ඇතුළේ දුක ගොඩ නැගෙනවට ඔබ කැමතිද? කතා කරන්න. ඒ දුක ගොඩ නැගෙනවට ඔබ කැමතිද? කැමති නෑ. කවුරුත් කැමති නෑ. අම්මා මැරුණාට කැමතිත් නෑ. ඒ වගේම අම්මා මැරුණාට පස්සේ ඇතුලේ දුක ගොඩනගෙනවට කැමති නෑ කවුරුත් වින්නද. ඒක ඔබට හොඳටම විශ්වාසයි නේද? ඔබතුලේ දුක ගොඩනගෙනවට කැමති නෑ. මොකද ඒ දුක ගොඩනගුණාට පස්සේ වින්නදනේ ඒක මහා පුදුමාකාර පීඩාකාරී. එහෙනම් දුක ගොඩනගෙන්නේ වින්නදනේ ඔබගේ ප්‍රශ්නයක් නිසා මිසක් අම්මා මැරිච්ච නිසා නෙමෙයි නම්. දැන් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ ප්‍රශ්නෙට ඕනේ උත්තරේ හොයාගන්න. තථාගතයන් වහන්සේ උත්තරීතර ඥානයෙන් දැක්කේ පිංවිතින ඔන්න ඔය කරුණු. එකිනෙකට කිසිම සම්බන්ධ නැති සිද්ධි දෙකක් සිද්ධ වෙනකොට ওই දෙක එකට සම්බන්ධ වුණොත් එහෙන මොකද වෙන්නේ? අරකේ තියෙන ගින්න මේකේ හට ගන්න පටන් ගන්නවා. එහෙනම් තථාගතයන් වහන්සේ ඔන්න ඔය සම්බන්ධය ගැන තමයි පිංවිතින බැලුවේ. ඒ සම්බන්ධය මොකද්ද කියලා හොලේ ඒ සම්බන්ධය බිඳ දාන්න කටයුතු තමයි උන්වහන්සේ කළේ. මොකද හේතුව උන්වහන්සේ හොඳටම දැක්ක අපින් ඇතුළේ මෙතන අම්ම මැරෙන එක නතර කරන්න බෑ. මේ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා නම් පින් ඇතුළේ මේ අම්ම මැරෙන කේදී මේ දුක මේ අම්ම මැරීම කියන එක අම්ම මිය යාම කියන එක ප්‍රත්‍ය කරගෙන අර කියන තැන දුක උපදිනවා කියන එක නතර කරගන්නත් බෑ. එහෙනම් මේ අන්තර් සම්බන්ධතාවය වෙනම කරන්නද? කපලා දාන්න. හේතුවතන අම්ම මැරෙනවා කියලා කිව්වට පස්සේ ඔතන තව වචනයක් එන්න ඕනේ නේද? අම්මලා මැරුණාට ප්‍රශ්නයක් නැහැ නේද? දුක හටගන්නේ මොන අම්ම මැරුණොත්ද? මගේ අම්ම මැරුණොත්. එහෙනම් පිටින්නේ මගේ කියලා දැන්ටපත් වෙලා තිනවන නම් මොන හරි දෙයක් මේ ලෝකේ තියෙන. අන්නේ මගේ කියන දේවල් නිසා තමයි පිටින්නේ. ඔබ දුක් විඳින්නේ. විඳින්නේ. හොඳ තියන්න. හැබැයි ඒක නෙමෙයි දැන් අපි මේ කතා කරන්න යන්නේ. දුක අවබෝධ කරන්න යන්නේ පිටින් දුක පිළිබඳ ප්‍රඥාවක් ලබන්න යන්නේ ඥානයක්. විඳින දුක බොහොමකට විඳලා තියෙන. විඳින දුක ඥානයක් නම් පිටින් හතර අපායේ ඉන්න අවිතිමා නරකාදී ඉන්න එක දැන් අරිහත්. ඇයි? ඒ තරම් දුක් විඳිනවනේ. මේ විඳින හැම විඳින මාත්‍රයක් ගන්න නිවන වැඩෙනව නම් එහෙම. දැන් නිවන 3-4 ගුණයක් වැඩිලා මේ වෙනකොට. එතන එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙනම් දැන් ඔබ දුක් විඳලා තියෙන වැටි වෙන කම් විඳින්නේ දැන් බලන්න ඔන්න ඔය දුක් විඳපු ටික අවබෝධ කරගන්න. දුක පිළිබඳ ඥානය හදාගන්න. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න සින්නතනි. අම්මා මැරුණාට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මගේ අම්මා මැරෙනකොට ප්‍රශ්නේ තියෙන්නේ. භෝග වේසනේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සින්නතනි මගේ භෝග වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. දිට්ටි වේසනේ නෙමෙයි සින්නතනි ප්‍රශ්නේ තියෙන්නේ මගේ දිට්ටි වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. සීලබුත වේසනේ නෙමෙයි සින්නතනි ප්‍රශ්නේ තියෙන්නේ මගේ සීලබුත වේසනේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඥාති වේසනේ නෙමෙයි ප්‍රශ්නේ. මගේ ඥාති වේසනේ. දැන් යමක් මගේ වුණා නම් පිටින්. ඔන්න ප්‍රශ්නේ පටන් ගන්නවා. වැඩි තියෙන හේතුනේ මගේ වෙන එක නතර කරන්න බෑ කවුරු ඉන්නකන්ද? මම ඉන්නකන්. එහෙනම් පිටින් මේ ලෝකෙට මමෙක් හැදෙනවා නම් මොකක් කරන්න හම් වෙන්නේ නැහැ සංගතනේ. තනි කර ගිනි විතරයි. මොකද මම එක් හැදිච්ච ගමන් මගේ දෙයක් හැදෙනවා. වෙනදින මගේ දෙයක් හැදිච්ච ගමන් ගිනි පටන් ගන්නවා. හතර අතේ ගිනි පටන් ගන්නවා. එහෙනම් මේ ගිනි ඔක්කොටම හේතුව පිංගතනේ මම මේ කැදෙන එක. ඒ වගේම තව ගින්නක් දැක ගන්න ඕනේ හිඳින උතන තියෙන. මම මේ කැදුනට පස්සේ පිංගතනේ ඊට වඩා ගිනි දින තව වැඩක් වෙනවා. ඒ තමයි ඒ මම මොකක් වෙනවද? ජරා මරණයට යනවා. මම කැදුනහම මම ජරා මරණයට යන එක දරා ගන්න පුළුවන්ද සිංහද? ඒක අම්මා මැරෙනවට වඩා වේදනාවක් නේද? අම්මා මැරෙනවට වඩා පිංගතිනි මහා පීඩාකාරී මම ජරා මරණයට යන එක. එහෙනම් දැන් හොඳට කල්පනා කරලා බලන්න පිංගතිනි. මමෙක් කියලා කෙනෙක් හැදෙනකොට මේ ලෝකේ ඒ මමෙක් කියලා හැදුනේ මොකක් වුණත් පිංගතිනි අනිවාර්යයෙන්ම මහ ගින්නක් උදා කරනවද නැද්ද? එහෙනම් පිංගතිනි මේ ලෝකේ තියෙන ලොකුම හිතරදේ මොකද්ද? මම. මමෙක් හැදෙන එකයි ප්‍රශ්නේ. කවුරුත් බලෙන් මමෙක් හදාගන්නේ නැහැ පිංගතිනි මමෙක් හැදෙනවා. දැන් මම ඔබට කියවන දැන් මම හැදෙන එකයි ප්‍රශ්නේ. එහෙනම් දැන් ඉතින් අපි මොකද කරන්නේ? මම හදාගන්න නැතු එම්. හරි. දැන් කියමු මොකද? මම නෙමෙයි, මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ නෙමෙයි කියමු. කියමු. ඇයි? ඇයි මෙතන කලක් කිව්වේ ඉතින්? කියලා නැද්ද? ඈ? මම නෙමෙයි, මගේ නෙමෙයි කියලා නැද්ද? එතෙම කී කියමු. එතකොට හරියන්නේ ගන්න නැද්ද? දැන් ඔබට තේරෙනවා හරියන්නේ නැහැ කියලා. ඔබ හොඳටම දන්නවා පිංගුදින දුක කනෙක්ට් වෙන්නේ මම හින්දා. තමන් තුන දුක උපදින්නේ මම හින්දා. නැත්තම් කාන්තාවක් මරන විතරයි. අම්මා, හරි, මගේ අම්මා. නාමිකව මගේ අම්මා තමයි. කියන්නේ මාව උපදපු අම්මා මරුණා, හරි. නමුත් මම නැත්තම් මොකද වෙන්නේ? මෙතනින් එන දුක මෙතන හටගන්නේ නැහැ නේද? එනම් හිමිදෙනි අම්මා මැරෙන එක ලෝකෙට තියෙන එක. ඒක බාහිර ලෝකෙ වෙන එක. අම්මා මැරෙන නිසා තමන්ට දුක හටගන්නේ. ඒ මොකද ඒක අභ්‍යන්තරයේ තියෙන වැරද්ද. මම කියන දේ හැදුන ගමන් ඔය කියන දුක ඔක්කොම එනවා පිට ජරා මරණ ස්වභාවයේ. ඊට පස්සේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායස ඔය හැම එකක්ම තියෙනතනේ තමන් තුල හටගන්න පටන් ගන්නවා. ඒ ඔක්කොම හටගන්නේ පිණිදෙනි මම තුල. එනම් මේ ලෝකේ තියෙන දරුණුම දේ තමයි මම. එනම් පිණිදෙනි ඔය මම කියන එක තමයි ජාතිය කියලා කියන්නේ. ජාති කියලා කියන්නේ පිණිදෙනි ඔබේ ජාති ජරා ව්‍යාධි මරණ හැම අහලා තියෙනව නේද? පරිණසමුප්පාද චක්‍රයේ යටම කෙළවලේ තියෙන ජාති කියන ස්වභාවය තමයි පින්විතනේ මොකක් කියන්නේ? මම කියලා කියන්නේ. ඔය මම කියන කෙනා උපදින එක තමයි පින්විතනේ ඔය ජාති කියලා කිව්වේ. අපි මේ කතා කරන්න යන්නේ පින්විතනේ ඒ ඒ මොහොතේ හටගන්නා පටිච්ච සමුප්පාද ස්වභාවය ගැන. මිසක් සත්වයක උපදින ස්වභාවයක් ගැන නෙමෙයි. පටිච්ච සමුප්පාදයේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන පින්විතනේ සත්වෙක්ගේ උපත පෙන්වන්න නෙමෙයි. කෙලස් නිසා දුක හටගන්නා ආකාරය පෙන්වන්න. අම්මා මිය යාම සත්වයාට දුක වුණේ කොහොමද කියන එක පෙන්වන්න. භෝග ව්‍යසනයේ විසිදු වීම සත්වයාට දුකක් වුණේ කොහොමද කියලා පෙන්වන්න. ඔන්නතනයි පිංගුදිනේ කාරණා තියෙන්නේ. දැන් මේ ටික ඔබට තේරෙන්නේ දැන්ටත් තේරෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ අන්තිමනේ කියපු ටික. මේ මහා ගැඹුරක් ගැන මම මේ කියන්නේ. එකින්ද හොඳට තව විමසන්න පිංගුදිනේ. ඔබට තේරෙන ටික මදි කියලා හිතාගෙන තව විමසන්න ඔය කියන කාරණාව ඇතුලේ. වචන වලින් දෙන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි පිංගුදිනේ මේක සම්බන්ධව. අපි කතා කරන්නේ දුක ඉපදීම සම්බන්ධව. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති කියන. මහා දුක්ඛන්දක සමුදයක් සිද්ධ වෙනවා කියන එක ඇතුලේ. මහා දුක්ඛන්දක් උදා වෙනවා කියන එක ඇතුලේ. තමයි කතා කරන්නේ. එහෙනම් මහා දුක්ඛන්දක් උදා වෙනවා කියන එක ඇතුලේ පිංගතුනි. දරුවාගේ මිය යාම. දුක්ඛන්දක් උදා කරනවා තමන්ගේ ඇතුලේ. දැන් ඔය දෙකේ තියෙන වෙනස ඔබ දැනගන්න ඕනේ. දරුවාගේ මිය යාම සිද්ධ වෙනවා. ඒක නෙමෙයි දුක. ඒක හේතු කරගෙන ඒක ප්‍රත්‍ය කරගෙන තමන් තුල දුකක් උපදිනවා. ඒකයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ හොයා ගන්න ඕනේ. වායි කියන්න. දරුවා මිය යනවා. ඒක වෙන තැනක සිද්ධ වෙන්නේ වෙනදනේ. ඒක ඒ කර්මය කාගේද? ඒ දරුවගේ. දරුවා මිය යාම කියන එක ඇතුළේදී. ඒ කාරණාව සම්බන්ධ කරගෙන ඔබ තුල දුකක් උපදිනවා. අන්න ඒකෙනුයි ඔබ පීඩාවටපත් වෙන්නේ. සංගතනේ දරුවාගේ මිය යාම නිසා නෙමෙයි. මම නැවත කියන්නම්. මොකද මේ මට මේ දැනෙන දේ ඔබට දැනන්නයි මට ඕනේ කොහොම හරි. නැත්තම් ඔබ දරුවාගේ මිය යාම දුක්ඛාරය සත්‍ය කියලා හිතා ගන්නවා. ඒ හිතාගත්තට පස්සේ ඉතින් ඕක හාමුදුරනේ ඉතින් මාළු කුදයක්. අපි ඉතින් එදා ඉඳන් දිරහත් කාලයක් ඉඳලා දන්නේ නැහැ. පුතා මරුණාට පස්සේ අඬපු වාර ගන්න අඬපු කඳුළු ප්‍රමාණය සත්තම සාගරයට තර වැඩි නේ. එහෙනම් බල්ල බලලුත් මක් වෙනවනේ. සෝතාපන්න වෙන්නේ නැහැ. උන්ට දුක්ඛාර සත්‍ය වැටෙනව පටස් ගලයි. බලු පැටියෙක් උඩුඩුලින් චක්කාන සද්දෙට බස් එක ගියා. බැලි මොකද කරන්නේ? මේ කෑ ගහ ඉන්න එක වටේට වෙලා. දැකලා දිනවනේ ඒවා. එහෙනම් දුක්ඛාර සත්‍ය වැටෙන්නේ නැද නේද? දුක්ඛාර සත්‍ය කියන්නේ දරුව මැරිච්ච එකට නෙමෙයි. ඔය ඇස්සේ තියෙන බරපතල කාරණාව හොයා ගන්න ඕනේ සින්නේ. එකන ඔබ පීඩාවටපත් වෙන්නේ තංගදින දරුවා මැරිච්ච නිසා නෙමෙයි. ඔබ පීඩාවටපත් වෙන්නේ දරුවා මිය යාම කියන එක ප්‍රත්‍ය වෙලා ඔබ තුල ගොඩ නැගෙන දුක්ඛක් ඛණ්ඩයක් තියෙනවා. අන්න ඒකෙන්. අම්මා මිය යාම නෙමෙයි ඔබට දුක. ඔබව පීඩාවටපත් කරන්නේ. අම්මා මිය යාම කියන දේ සිද්ධ වෙනකොට පින්විතනේ. තමන් තුල දුක්ඛයක් ගොඩ නැගෙනවා. අන්න ඒකිනුයි ඔබ පීඩාවටපත් වෙන්නේ. අරිහතුන් වහන්සේගේ වෙනස තමයි පින්විතනේ අරිහතුන් වහන්සේගේ අම්මා මැරිනවා. නමුත් ඒ අම්මා මිය යාම තුල අරිහතුන් වහන්සේ තුල දුකක් හටගන්නේ. ඒක නිසා උන්වහන්සේ ඒකෙන් දුක් පීඩාවට පත් වෙන්නේ නැහැ. එහෙනම් දැක ගන්න ඕනේ සිංහතුනි මොනව හරි සිද්ධියක් නිසා තමන් තුල උපදින දුක ගැන හොයන්න ඕනේ. වැටුණාද? ඔබගේ භෝග වේසනේ සිදු වෙනකොට ඒකට සමානුපාතිකව ඔබ තුල දුකක් හට ගන්නවා. දුකක් උදා වෙනවා. ආන්ගේ දුක උදා වෙනකොට මොකද වෙන්නේ? ඒකෙන් පීඩාවටපත් වෙනවා. එහෙනම් මට කියන්න භෝග වේසනේ නිසාද ඔය පීඩාවටපත් වෙන්නේ නැත්නම් තමන්තර දුක ඉපදීම නිසාද පීඩාවටපත් වෙන්නේ? භෝග වේසනේ සිදු වුණා තමන් තුල දුක හටගත්තේ නැහැ. එහෙනම් දැන් පීඩාවටපත් වෙනවද? නැහැ. දැන් මේ ගැඹුරු කාරණාව ගැන කතා කරන්න කියලා ඔබට වැටෙනවද මේකද? මම ඔබට හිතනවා නිකන් ආ මේ අපි දන්න සිම්පල් දේ මේ කතා කරන්න කියලා. එහෙමනම් පොඩ්ඩක් මේක තේරෙන්න ගන්න නැහැ මෙතනින් එහාට. මේ ගැඹුරු කාරණාවක් කතා කරන්න බොහොම සීයෙන් අහගන්න ඕනේ කියලා හිතනවා නම් ඔන්න යන්තම් ගොඩ යන්න පුළුවන් මේ. එහෙනම් හොඳට මතක තියාගන්න සිංහසනේ. ඥාතිවරයෙක්ගේ වේසනේ නෙමෙයි ඔබට දුක දෙන්නේ. ඥාතිවරයෙක්ගේ වේසනේ නිසා ඔබ තුල හටගන්න යම් දුකක් තියෙනවා. අන්න ඒකයි තිංසිනේ ඔබව පීඩාවට පස් කරන්නේ. වේසනේ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වේසනෙන් Taman තුල හටගත්තොත් යමක් තිංසිනේ ඔන්න ඔතනදී මොකද වෙන්නේ? පීඩාවට පස් වෙනවා. මේ පීඩාවටපත් වෙන්නේ සිංහතනේ මමෙක් ඉන්නකල්. ඔය මම සිංහතනේ ජරා මරණයට යනකොට තමයි සිංහතනේ ඔය කියන මහ ගින්න හටගන්නේ. මං කියපේක තාම තේරුන්නේ නැහැ ඔබට. මොදේ ගැඹුරු පැත්ත තාම මම පෙන්වන්නේ නැහැ. අද ෆෙනඩෝල් දාන් සැලක් දෙනවා පින්විතන එළියේ. ඔබ යනකොට. සමහරවිට කාඩ් එකක් අරන් යන්න වෙයි, සමහරවිට පෙට්ටියක් අරන් යන්න වෙයි ෆෙනඩෝල්. බලන්න හොඳ සීයෙන් ඉඳගෙන මේක අහගන්න තේරුම් ගන්න පුළුවන්ද කියලා. ඔබට ඔය දුක්ඛේ ජනිත වෙන්නේ හේතුවනි මම ජරා මරණයට යාම නිසා. මම ජරා මරණයට යාම නිසා ඔය දුක්ඛේ හටගන්නේ. අම්මා මැරෙද්දි මම ජරා මරණයට යන නිසා දුක්ඛේ හටගන්නවා. දැන් ඔබ කල්පනා කරන්න ඕනේ. අම්මා මැරෙනකොට Taman තුල දුක හට ගන්නවා. ඒ හට ගන්න දුක තමයි පීඩාකාරී. පිළිගත්තනේ. ඒ කියන්නේ අම්මා මැරෙනකොට සිංහතනි මම ජරා මරණයට යනවා. ඒක තමයි පීඩාකාරී. එහෙනම් ඔය මම කවුද? ආයි මං කියන්න මලක තියාගන්න. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ ඥායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තින් විතරයි ධහම තියෙන්නේ. එතන දුෂ්ප්‍රඥින්ට මේක අවබෝධ කරන්න බෑ. එයා දුෂ්ප්‍රඥයෙක් වෙන්නේ නැතුව හොඳට නුවණින් මෙනෙහි කරන්න පටන් ගන්න මේ කියන කාරණා. අද නිකන් සමහරවිට අද හවස වෙනකොට පින්වදිනේ දෙවරු කියාගෙන යයි උඩින් යන ගම මොකද්ද? අත්ති යති හරායති දිගුච්චති කිය කිය එතනියයි. දෙවියන්ට එහෙම කිය කියන්න ඉඩ තියන්න එපා. බලන්න මේක අවබෝධ කරගන්න. මේක ගොඩාක් ගැඹුරු එකක් මම මේ කියන්නේ. අම්මා මැරුණා. අම්මා මිය යාම තමන් තුළ ශෝකයක් ජනිත කෙරෙව්වා. නැත්තම් දුකක් තමන් තුළ ඉපදෙව්වා. ඒ තමන් තුළේ ශෝකය ඉපදුනේ මම ජරා මරණයට ගිය නිසා. එහෙනම් කවුද ඔය මම? I him. අම්මා මිය යාම තුළින් තමන් තුළ දුකක් ජනිත වුණා. ඒ දුක ජනිත වුණේ අම්මා මිය යාම නිසා නෙමෙයි, මම ජරා මරණයට යාම නිසා. එහෙනම් ඔය මම කවුද? සිංහදෙනි මම හොයාගන්න බැරි නම් මං හේතු හොයලා ඔක අවිද්‍යාව දක්වා අරයන්නේ කොහොමද? කවුද ඒ මම? ඔය ಜಾති, ಜಾති තමයි මම. මං අහන්නේ කවුද ඒ මම? නෑ, තණ්හාවක් නෙමෙයි, දුකක් නෙමෙයි, මොකුත් නෙමෙයි. කවුද ඒ මම? දැන් ಜಾතිය කියලා කිව්ව නේද? මොන ಜಾතියද ඒ මම? මේ අපි කියන්නේ මොන ಜಾතියකෙද්ද මන්ද? අපි එහෙම කියනවා නේද? ඒ කියන්නේ මේ හොඳටම දන්නවා මේ මිනිස්සේ කියලා. එතන කියන්නේ ආ මොන ಜಾතියද දන්නේ? මම මනුස්ස ಜಾතිය. එහෙම කියලා හරිනවද? අපි අහන්නේ උඹ නම් මොන ಜಾතියකෙද්ද මන්ද? බලහන් උඹේ කොන්නේ නේ හැටි. එහෙම කියනවද නැද්ද? එහෙනම් මොකද මොන ಜಾතියකෙද්ද කියලා අහන්නේ? එහෙනම් මං අහන්නේ අම්මා මලා මම තුල දුක ඉපදුනා. එහෙනම් මේ මම කියන එක මොන ಜಾතියකෙද්ද? මම කියන එක මොන ಜಾතියකෙද්ද? පිළිගන්නනි. අම්මා මිය යාම නිසා දුකක් එන්න නම් මොකක් වෙන්න ඕන? මේ මම කියන එක මොන ಜಾතියකෙක් වෙන්න ඕනේ? අම්මා ඉන්න එක හොඳයි කියලා හිතන් ඉන්න ಜಾතියකෙක් වෙන්න ඕනේ නේද? හරි. දැන් හිතන්න කල දෙන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ සිඳුනේ. මේ පටිච්ච සමුප්පාදයේ මහා ගම්භීරයි. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කියද්දී ස්වාමීනි මට නම් මේක හොඳටම තේරුණා. මේක හරි සරලයි නේද? ආහා ආනන්ද එහෙම කියන්න එපා. ආනන්ද මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගම්භීරයි. මේක තේරුම් ගන්න අමාරුයි මිනිසුන්ට. මේක තේරිච්ච නැති නිසා ධම්මස්ස අඥාන ධම්මස්ස අනුනුබෝධා ධම්මස්ස අපටිවේදා මේ ධර්මයාගේ අවබෝධයක් නැතිකම නිසා මේ ධර්මයේ ප්‍රතිවේද කළ නැති නිසා ඒවමයන් පජා මේ සත්වයා තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඨික ජාතා මුඤ්ජ බබ්බජ භූතා අපායන් දුග්ගතින් විනිපාතන් සංසාරන් නාති වත්තන්ති. අවුල් වෙලා ගිය නූල් පන්දු වගේ, අවුල් වෙලා ගිය හනලනු ගොඩවල් වගේ, අවුල්ෙන් අවුලට පත් වෙලා දුග්ගති වූ අපායන්ගේ ළඟෙමෙහි මේ සංසාරේ සැරිසරනවා කියලා. එනම් පින්වතුනි කෙලවරක් නැති මහා දුක්ඛක් හන්දයක් ඔබ විඳලා තියෙන මේ අතීත කාලේ මොකක් හින්දාද? මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. එහෙනම් මේක මහා ගම්බීර දහමක් පින්වතුනි. මේක සුළු කටුකට තකන්න එපා. සුළුෙන් ගන්න එපා. ඔන්න එනම් මං ආයි කියන. මෙච්චරයි මං කියන්නේ පින්වතුනි. ඉතින් එහාට විවේකයෙන් පස්සේ තමයි කතා කරන්න වෙන්නේ. විවේකයෙන් පස්සේ ටික තමයි හොඳම ටික පින්වතුනි. මොකද හේතුව? හොඳට කාලා බීලා පුටු ඉඳගෙන ඉන්න පිරිසකට බණ කියන් දෙන්න ටික. මම පළවෙනිම කැලලත් අවබෝධ කරගන්න මෙච්චර අමාරුයි නම් තේගෙන්නේ. හොඳට බත් ටිකක් කාලා ඉඳගෙන රස්නෙට ඊළඟ ටික අහනකොට හොඳ රංගයක් බලාගත්ත හැකි මෙතන. මොනේ නම් මං ආයෙද ඔබට මං ඉතුරු කරලා යනවා අපි මේ ගැන හිතන්න. අම්මා මැරුණා. අම්මා මිය යාම නිසා දුක ඉපදුනා. ඒ දුක ඉපදෙන්නේ අම්මා මිය යාම නිසා නෙමෙයි, ජාතිය ජරා මරණයට යාම නිසා. එහෙනම් ඔය ජාතිය මොකද්ද? මම තමයි. මොකද්ද මේ මම ජාතිය? මොන ජාතිකෙක්ද ඔය මම? අම්මා ජීවතුන් අතර ඉන්න එක හොඳයි කියලා හිතලා තියෙන ජාතියෙක් නේද ඔය? තව අම්මා කෙනෙක් ඉන්නවා අපි මෙතන. මේ අම්මා අන්ත දුක් විඳිනවා අන්තිම කාලේ. ජීවත් කරවන්න බෑ. නමුත් හොඳටම දුක් විඳිනවා දැන්. හැබැයි ඔබ හොඳ නිසා ඔබට හිත ඔබට කවදක්වත් කියන්න බෑ අම්මා මරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියලා. ඔබ දහම දන්නවා. නමුත් ඔබගේ හිත කියනවා මොකද්ද? අනේ දුක් විඳිනවට වඩා හොඳයි මැරෙලා යන එක. මහා අනන්ත දුක් විඳිනවා මේ අම්මා දැන් මෙතන. ඔහොම ඉන්නකොට පින්වදින ඔබට ආරංචි වෙනවා අම්මා මැරෙනවා කියලා. දැනුත් අර දුක උපදිනවද? ආරංචි වෙච්ච ගමන් ඔබ මොකද්ද කියන්නේ? හම්බෝ ඇති අන්තන් ඒ මහා ගින්නෙන් අම්ම නිදහස් වුණා කියනවද නැද්ද? එහෙනම් මේකදී අම්මාගේ මිය යාම හැමදෙස්සම කාටවත් දුකක් වෙන්නේ නැහැ. අම්මාගේ මිය යාම Tamanට දුකක් වෙන්න නම් ඒක අම්මගේ මීයාම නිසා නෙමෙයි සිද්ධ වෙන්නේ සිංහතනෙ. මොකද්ද? තමන් ජරා මරණයට පත් වීම නිසා සිද්ධ වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ අම්මා මිය ගියාම තව කෙනෙකුට දුකයි නා. එයාගේ ඒ වෙලාවේ ජාතිය මොකද්ද? ඒ වෙලාවේ ජාතිය මොකද්ද? බර වචන කියන්නේ පතන්නා ජාතියම කියන්නේ සරලව කියන්න ඔබට තේරෙන්නේ නේද? මොන ජාතියද? අම්මා ජීවතුන් අතර ඉන්නවද කැමති ජාතියකේ? මක් වුණාද? ජරා මරණයට ගියා. අම්මා ජීවතුන් අතර ඉන්න එක දුකක් වෙලා හිටියා කෙනෙකුට. ඒ ජරා මරණයට ගියේ කවුද? ඒ ජරා මරණයට ගියේ කවුද? අම්මා ජීවතුන් අතර ඉන්නවද කැමති නැති කෙනෙක්. අම්මා ජීවතුන් අතර ඉන්නවද කැමති නැති ජාතියක් හටගත්තා. ඒක ජරා මරණයට ගියා. එනම් පින්විතනි මොන જાතිය හටගත්තත් ඒක ජරා මරණයට යෑම නේද පින්විතනි ඔය ශෝකයට හේතුව ඔය පරිදේවයට හේතුව ඔය දුක්ඛ දෝමනස උපායසගෙන හැම එකකටම හේතුව මොකද පින්විතනි જાතිය කියන්නේ ස්ථිර එක්කෙනෙක් නෙමෙයි ඔබ මනුස්ස જાතිය තමයි ඉපදෙලා තියෙන්නේ මනුස්සයෙක් විදිහට ඔබ කටයුතු කළාට පින්විතනි හිතක් හිතක් ගානේ හැදෙන එකම જાතියද එකම જાතියද නෑ දැන් ඔබට නිදිමතක් හැදුනොත් දුක ජනිත වෙනවද නැද්ද? දැන් මෙච්චර සාර දහමක් සසරෙන් ගැලවෙන්න දහමක් බව දන්නවා හරි. දැන් ඔබට මේලා නිදිමතක් ආවොත් ඔබට මානසික පීඩාවද නැද්ද ඒක? පීඩාවක්. මානසික පීඩාවක් එන්නේ ඇයි? ජාතියක් කෙනින් ඉඳලා ජරා මරණයට යන නිසා. ජාතිය ජරා මරණයට ගියහම මානසික පීඩාවක් ආව නම් දැන් ඔබ මොන ජාතියකින්ද? දැන් මොන ජාතියක් කෙනෙක්ද? දැන් මොන જાතියෙක් කෙනෙක්ද? නිදිමත එනවට කැමති නැති જાතියෙක් කෙනෙක්. දැන් නිදිමත එනවට නේද පිංගෙන්ද? දැන් නිදිමත આવොත් නේද ඔබට දුක? ඔබ නිදා ගන්න ඇඳට ගියා. දැන් නිදිමත આવොත් කොහොමද? ඈ? දැන් කැමති. නව දැන් නිදිමත આવොත් එහෙනම් දැන් කැමති නෑ. එහෙනම් පින්වදනේ කොහොම කළා මේ ජාතිය ජරා මරණය මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දුකයි. එහෙනම් මෙන්න මේ ජාතිය හැදුනොත් පින්වදනේ ආන්නේ ජාතිය ජරා මරණය අනිවාර්යයෙන්ම දුකයි. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වදනේ ජරා මරණික දුක හැදෙන්නේ මොකක් නිසාද? ජාතිය නිසා. ජරා මරණේ දුකයිද? ජරා මරණේ දුකයිද? නෑ. ජාතිය ජරා මරණ විතරයි දුක. මෙලෝ හතරක් තේරෙන්නේ නැ නේද? එච්චරයි මට ඕනේ. තේරෙනවද ලොකු ප්‍රශ්නයක් ඒකයි. තේරෙන්නේ නැත්නම් තමයි හොඳ. මම ඔන්න එහෙනම් ආයි කියලා යන්නම්. ඔබ දැන් හිතන්න ඕනේ. එතකොට එහෙනම් දැන් ඔයාලට පය දෙකක විතර කාලයක් තියෙනවා. ඒ කියන්නේ මේ ගැන හිතන්න. දානමාන කඩේට සම්බන්ධ වෙන ගමන් මේ ගැන හිතන්න ඕනේ. එතකොට ඔබට තව කෙනෙක්ගේ කයිවාරු දාගෙන ඉන්න වෙලාවක් නැහැ දැන්. මොකද ඔබ මේ ටික තේරුම් ගත්තොත් තමයි ඊළඟ ටික තේරෙන්නේ. එහෙනම් දැන් කොහොම හරි දත කන්න ඕනේ මොකටද? මේ ටික තේරුම් ගන්න. ඒකට තව කෙනෙක්ගේ ඔපිනියන් ගන්න යන්න එපා. ඇයි? අන්දයාගෙන් අහන්න එපා පින්වදනේ. යන පාර කොහෙද කියලා. මොකද ඔබ දන්නේ නැහැ නේද? අන්දද තාම ඇස් පෑදිලාද මොකුත් දන්නේ නැහැ ඔබ. ඒක නිසා ඔබ තනියෙන් උත්සාහ කරන්න මේ ගැටලුව ලෙහන්න. ජරා මරණයයි දුක. ජරා මරණය දුකක් වෙන්න නම් ජාතිය ජරා මරණයට යාමයි දුක. ජාතිය ජරා මරණයට යාම අනිවාර්යයෙන්ම දුකයි. ඕක කොහොමද වෙන්නේ කියලා හොයන්න. අම්මා මිය යාම, තාත්තා මිය යාම, ඥාතිවරු මිය යාම, හෝ මොන හරි වීම, දෘෂ්ටි වේසණයට පත්වීම, සීල වේසණයට පත්වීම, භෝග වේසණයට පත්වීම, රෝග වේසණයට පත්වීම, ඔය හැම කරුණක්ම අරගෙන බලන්න සිංහසනේ. එතන ඒක වෙනකොට මෙතන වෙන්නේ ජරා මරණයට යන එක. එහෙනම් හැදිච්ච જાතිය මොකද්ද කියලා. එතන ඒක වෙනකොට මෙතන දුක හැදෙනවා නම් මෙතන දුක හැදෙන්න හේතුව જાතිය ජරා මරණයට ගිය නිසා. එහෙනම් පින්විතනේ මේ හැදිච්ච જાතිය මොකද්ද කියලා හොයන්න. කරුණු 10ක් 15ක් අරගෙන හොයන්න බලන්න. හරි? එහෙම හොයලා අපි එහෙනම් මෙතනින් එහාට දානමාන කටයුතු සඳහා සූදානම් වෙමු. ඊට පස්සේ එක වෙනකොට නැවත පටන් ගමු. හොඳයි. එහෙමනම් පින්වත්නි, උදේ ඉඳලා මෙහෙම උද දක්වා සද්ධර්මයේ දේශනා කිරීමෙන්, ධම්ම ශ්‍රවණය කිරීමෙන්, ධම්ම මනසිකාර කිරීමෙන් ඒ රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බල මහිමෙන් ඔබ අප සීලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්දවේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමිසන සීතමිනේ වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.